සම්මාසේතු මහසංඝරත්න අවසරයි. ශ්‍රද්ධා සම්පන්න පින්තුම මේ මොහොතේදී අපි මේ සෝදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ප්‍රතිපත්ති ධර්මය කරන්නට අවශ්‍ය ධර්මය ගැන ටිකක් කරුණ තේරුම් කරගන්නට. අපි සුද්ධි කතා කරන සූත්‍රයේ ටිකක් කතා කළා. ඊට පස්සේ භාවනා ගැන ටිකක් අහගෙන, ඊපස්සේ භාවනා කරන හැටි ටිකක් අහගෙන භාවනා කරන්නේ. ඉතින් ඒ ඝනක මොග්ගල්ලාන බ්‍රහ්මතුමා අහපු ප්‍රශ්නයට අනුව බුදුරජාණන් වහන්සේ දැනුවා මගේ ශාසනයේ මේ ප්‍රතිපදාව නැත්නම් ආශ්‍රයක්ෂය කරන ප්‍රතිපදාව නැත්නම් දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ශික්ෂාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් හැටියට ක්‍රමක්‍රමෙන් ටිකෙන් ටික ගැඹුරු වෙලා පවතින ධර්මතාවයකට පනවන්න පුළුවන් කියලා. ඉතින් ඒ මුලින්ම තථාගතයන් වහන්සේ පෙනෙව්වා ඉක්මිය යුතු පුරුෂයෙක් ලැබුණා මෙයාට සිල්වත් වෙන්න කියනවා. පහු කාලේ ගියා හොඳට සිල්වත් වෙලා සිල් රකින්න බව දැක්කහම දකිනකොට එයාට ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න කියනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්ත කෙනෙක් බවට පත් වුණාම භෝජනේ පමණ දැනගන්න කියලා කියනවා. භෝජනේ පමණ දැනගත්තාම නිත්‍ය කිරීමෙන් යුක්ත වෙන්න කියනවා. නිත්‍ය දුක කිරීමෙන් යුක්ත වුණාම සත්‍ය සම්ප්‍රදායෙන් යුක්ත වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ සත්‍ය සම්ප්‍රදායෙන් ගැන තමයි අපි විස්තර කරගෙන හිටියේ කියන්නේ. එතන අපි තව ටිකක් උත්තර කටයුතුයි. කිමතුනි හැබැයි මෙහෙම කාරණාවකුත් තියෙනවා. දැන් සති සම්පජන්‍ය කිවි සිහි නුවණින් වැඩ කටයුතු කරන එක. සිහි නුවණින්ම වැඩ කටයුතු අපිට කරන්න බැරි වෙන මොකුත් නෙමෙයි. ඒක පාතින් තියෙන අනෙක් කාරණා ටික අපේ ජීවිතේ නැති හින්දා. එහෙම නැති වුනහම අපිට හැම කටයුත්තක්ම සිහියෙන් කරනවා කියන කරුණු වැඩි කරන්න අමාරුයි. සිල්වත්කම අඩුයි, එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරය අඩුයි, එහෙම නැත්නම් භෝජන ප්‍රමුණ ගන්න කම අඩුයි, එතන විදුරු කිරීම අඩුයි. ඉතින් මේ ටික ඒක පාස තියෙන ධර්මතා ටික හැදුනහම පූර්ණ වෙනහම ඒ මට්ටමට එක එක මට්ටම් තියෙන කේචාර පුළුවන් මට්ටම් තියෙනවා. ඒ මට්ටමට යටි ඉන්ද්‍රිය සංවරය කරගන්න පුළුවන් පහසුයි. එතකොට මේ සති සම්පජන්‍ය පහසුයි. සති සම්පජන්‍ය කියනකොට සිහි නෝන මේ සිහියෙන් කරන්නේ මොකද්ද? සති සම්පජන්‍යෙන් කරන්නේ වර්තමානයේක ඉඳ හිත හුරු කරන එක. එතුණි අපේ හිතට අමාරුම දේ තමයි සැබෑවින්ම පවතින වර්තමානයේක ජීවත් වෙන එක. අතීතයේ නැරිලා අනාගතයේ ඉපදිලා නැහැ. හිත හැම වෙලාවෙම හුරු නරුණු අතීතයේ සිහි කර කර නූපන් අනාගතයේ අරමුණු කර කර ඉන්න තමයි හිතට හුරු. ඒක කිසිම බරක් දැනෙන්නේ නැහැ, අපහසුයක් නැහැ ඉන්න පුළුවන්. නමුත් ඒ කාරණා දෙපැත්තම බොරුයි. මොකද නිරුද්ධ වෙච්ච නැති වෙච්ච දේ නූපන්න නොහටගත් දේ සැබෑවක් නෙමෙයි. ඉතින් ඇත්තටම වර්තමානයේක ඉන්නවා නම් අලුතෙන් කෙලෙස් වෙන්නේ නැහැ. අතීතයේ තියෙන කෙලෙස් වලට අවදි වෙන්න විදිහක් නැහැ. එතකොට වර්තමානයේ කියන කාරණාව ඇත්ත ඇතිහැටි දකින්න පහසුයි. ඇත්ත ඇතිහැටි දකින්න පුළුවන්. එනමුතුනේ අපි අත වර්තමානයේ තියෙන ඇත්ත දකින්නේ කොහොමද? ඇත්ත දකින්න පුළුවන් වෙනවද? අපි හැම වෙලාවෙම මනෝමයෙන් අතීතයේ සහ අනාගතයේ ජීවත් වෙන්නේ. වර්තමානයේක තියෙන ඇත්ත දකින්න මොන විදිහටවත් පුළුවන් කමක් නැහැ. අපි බොරුවක් තුළ ඉන්නකම් නිරුද්ධ වෙච්ච දේවල් මොනවද? නිරුද්ධ වෙච්ච දේවල් ඇහෙන් දැකපු රූප, කනෙන් අහපු ශබ්ද, නාසයෙන් ලබපු ගන්ධ, දිවෙන් ලබපු රස, කයෙන් ලබපු ස්පර්ශ, සිතින් සිහි කරපු දේවල්, නිතිද නිරුද්ධ වෙච්ච දේවල් අතීතය අනුව ගිය දේවල් හටගෙන නැති වෙච්ච දේවල් ඉගතු වූ දේවල් හැම වෙලාවෙම තරු මරණයක තමයි හිතෙන් සිහි කරන එක තමයි හිතේ වැඩි මම අර කියන්නේ හරකේ උදේට හැමතැනම කියලා තනකොළ කාලා ඇවිල්ලා ඊට පස්සේ එක තැනකට වෙලා වමාර වමාර කනවා වගේ මේ ස්පර්ශ ආයතන හය අරගෙන රවුමක් දෙකක් ගිහිල්ලා ඒ ස්පර්ශ ආයතනයට හැබැයි අද්දකින් ටික අරපොල පැත්තකට දාගෙන හිතන එක සිහි කරන එක තමයි මේ හිතේ ස්වභාවය. එතකොට ඒක බොරුව. එතකොට මෙතනදී මේ සමතකම තහනින් කරන්නේ නැත්නම් සති සම්පජන්යෙන් කරන්නේ වර්තමානයේ ඉඳ හිත හුරු කරන එක. ඇත්තටම මේ සමතකම තහනකින් අපි බුදු ගුණ අසුබය මරණය මෛත්‍රිය කියන මේ හැම කම තහනක්ම ඕගොල්ලෝ වැඩුවහම හිත සමාධිය වෙනවා කියලා කියන්නේ මොකද්ද? වර්තමානය තුල විවිධත්වයක් නැහැ. වර්තමානය තුල තියෙන ඒකත්වයක්. එතකොට වර්තමානයේක හිත පවතිනද හිත තබා ගන්න හුරු කරලා තියෙන්නේ. ඒකයි සමාධිය ඇත්ත දකින්ද උපකාරයි කියලා කියන්නේ වර්තමානයේක ඉන්න කෙනාට වර්තමානයේ පවතින දේ දකින්ද දැනගන්න පුළුවන්. එතකොට එහෙනම් අපි හැම වෙලාවෙම මේ කරන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් භවනා කරනකොට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ හැම වෙලාවෙම වර්තමානයකට හිත හුරු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ කිව්වේ ගාථාවක් හදිස්සිය කියලා වන්දනා කරනකොටත් ඕගොල්ලෝ ගාථාව කියනවා කියන ධර්මතාවයේ තුලම මනස පවත්වා ගන්න ඕනේ. ඒකම ඕගොල්ලෝගේ භාවනාව. ඒ ගාථාව කියන එක ඉතින් ඉවර වෙයි. නමුත් ඒ වර්තමානයේ උපදින දේත් එක්ක ඉන්න තියෙන හුරුව ටිකක් වැඩි වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ එතන නැගිටිනකොට වෙන දෙයක් සිහි කර කර නැගිටින්න එපා. කය ගැන සිහිය දැනුම ඇති කරගෙන කයේ දැනුම් සහිත බවකින්ම නැගිටින්න. එතකොට ඒ කායික ක්‍රියාව ඉවර වෙයි. නමුත් වර්තමානයේක හිත තියාගන්නවා කියන ගතිය හුරු වෙනවා. ඊට පස්සේ යන්න හදනකොට එක එක දේවල් හිත හිතා යන්න එපා. යනවා කියන සිද්ධාන්තයට සිහි ඇතුව නොවන ඇතුවම යන්න. වටපිට බලනකොට එක එක දේවල් සිහි කර කර වටපිට බලන්න එපා. බලනවා කියන කාරණාව පිළිබඳව මුත්තට දැනුම් සහගතව කරන්න. අපි ඉත ලැබුණොත් දෙපියන විදිහකට ඉත හදාගන්න හරි අපි ඉඳගන්නේ සක්ම භාවනාව ටිකක් කරුවෙ. මොකද ඒ වගේ චංකමනේ ඇති වෙන සමාධිය ලේසියකට බෙදෙන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන චංකමනේ කියලා කියන සක්මනේදී ඇවිදිනකොට වැඩපිට කරා ප්‍රති කර ගන්න පුළුවන් චිත්ත ඒකාග්‍රතාවය දේශයකට නැති වෙනවා. ඉතින් එක තැනක ඉඳගෙන භවනා කටයුතු ධර්මතාවය තුත්‍රේන බොජ්ජංග භවනා කියලා කියනවා. තව ඉරියව් පරිහරණය කරමින් භවනා කටයුතු අන්තිමට භවනාව කියන එකෙන් මේ අපි හුරු කරලා තියෙන සමත භවනාවේ මොකද්ද? වර්තමානයේ ඉන්න හිත හුරු කරන විදර්ශනා භවනාවෙන් කරලා තියෙන මේ වර්තමානයේ තියෙන ඇත්ත දකින්න කියන එක. එතකොට මේ වර්තමානයේක ඉන්න හිත හුරු වෙන විදිහට කටයුතු කරනවා නම් ඕගොල්ලෝ ගෙදර දොරේ කටයුතු කරනත් ඕගොල්ලෝ භවනා කරනවා. වලම්පි කාන්තික භෝජනෝ අරිති භෝජනෝ අසුදානෝ කියනකොට කිසිම වෙලාවක පුරුවන් වග බලා ගන්න ඒ කටයුත්ත කරනවත් එක්කම ඊට පෙරපස මනස මනෝමින් කිසි දෙයක් සිහි කරන්නේ නැතුව ඒ කරන සිද්ධාන්තයත් එක්ක ඉන්න. ඊට පස්සේ අපි ඔය සක්ම භාවනාව කියලා ඔගොල්ලෝ හුරු වෙන මොකද? දැන් ඔය කකුල ඔසවනවා, ගෙන යනවා, තබනවා කියලා ඉරියව්ව කෙරෙහි හිත තබා ගන්න ප්‍රයෝගයක්, උපායක් නේ. කය කෙරෙහි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් කායගත සතිය නොවැඩුවා නම් එයා නිවන නොවැඩුවා වෙනවා. කායගත සතිය දැන නොගත්ත නම් නිවන දැන නොගත්තා වෙනවා. කායගත සතිය අවබෝධ නොකළේ නිවන අවබෝධ නොකළේ වෙයි. කායගත සතිය නොවලදන්නේ නිවන නොවලදන්නේ වෙයි කියලා එක දිගට සූත්‍ර 29ක් තියෙනවා. කායගත සති කය අනුව ගිය සිහිය. ඔගොල්ලෝ මේ කය පැත්තට නැඹුරු වෙලා ඉන්නවනම් හැම වෙලාවෙම ඉන්නේ වර්තමානයේ. එතකොට කරන හැම දෙයක් ගැනම සිහියයි. මේ අර ඒකට තව උපායක් තමයි කයින් කරන දෙයට සිහිය වගේම ලහුතා රූපේ ආරෝපණය කරගෙන කටයුතු කටයුතුයි. ලහුතා රූපේ කියන්නේ සැහැල්ලු බව. මම අර උපමාවක් කියන්නේ අලුත ගොම මැටි ගාපු පොලොක් තිබුණොත් නැත්නම් මඩ වගුරක් තිබුණොත් ඒකෙන් අපිට යන්න ඕන බලන්න අපි කය නිබර කරලා හිමින් අඩිය තියෙන හැටි. එකපාරටම අඩිය තියෙනට වඩා අතන අර තැළෙන පොඩි වෙන ගතිය අඩු වෙන්නේ නැද්ද? අපි හිමින් තිබ්බහම අඩු වෙනවා. ඒකට තමයි ලහුතාව රූපයෙන් ආරෝපණය කරගන්න. ඒක සැහැල්ලු බව හිතෙන් කයට සැහැල්ලු බව නගාගෙනයි අපි අඩිය තියන්නේ. මේ විදිහට හැම වෙලාවෙම එතකොට අසිහියෙන් කරන්නේ. සිහියෙන්ම ඒ කියන්නේ වර්ත වෙන දෙයක් සිහි කර කර සැහැල්ලුවෙන් අරී කියන්න බෑ. මේව ඔක්කොම උපායන්. හිත සමාධි වෙන්නේ නැත්තේ ඕව නැති නිසා හොඳට සිහි ඇතුව අපි හිතලා කය නිබර කරලා මේ වස්තු පරිහරණය කරන්න. ඒ කියන්නේ විදුරු අල්ලන්න කියනවා නෙමෙයි වැටෙන විදිහට. වැටෙන්න නැති වෙන විදුරු හද කරලා අල්ලගන්න. නමුත් ඒක සංවරකමකින් කර එක පාටම ගන්න එපා. එක පාටම තියන්න එපා. අපි ටිකක් බලනවා කරනකොට වෙන්නේ මොනවාම හරි දෙයක් ගන්නකොට ගන්නවා කියන සිද්ධාන්තයට සිහියෙන්ම කරන්න ඕනේ නිබරව කරන්න ඕනේ. යමක් තියනවා කියන සිද්ධිය සිහියෙන්ම කරන්න ඕනේ. ඒක සැහැල්ලුවෙන් කරන්න ඕනේ. මෙන්න මේ කයෙන් වැඩ ගන්නවා කියන සිද්ධියම භාවනා කිරීමයි. හරියට ගත්තාම කයෙන් වැඩ කරලා ඕගොල්ලෝ උදේන කවචන කරන වැඩ කිතර වැඩ කරලා ඉවරනකොට භාවනා කරන කමට හම පිළිගන්න. කියන විදිහටයි තියෙන්නේ. එතකොට යනවා එනවා කියන කාර්මාතික කරන ගානේ පෙරපසු මනස ගැන වග බලා ගන්න කයින් යනවා එනවා කියන සිද්ධාන්තයන් කරද්දී එක එක දේවල් හිතන්නේ නැතුව ගච්ඡන්තෝ ගච්ඡාමි इति පජානාති යනකොට යනවා කියන කාරණාව නුවණින් දැනගෙන කරනවා. එතකොට නිසින්නෝ මිති පජානාති ඒ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියන සිද්ධිය දන්නවා. තිතෝවා තිතෝ මිති පජානාති හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවා. සයනෝවා සයනෝ මිති පජානාති යථා යතවා කායෝ පනස පනිහිතෝ හෝති තථා තතනම් පජානාති යම් යම් ආකාරයකට මේ කය පහවතිද ඒ ආකාරයට යා හොඳට දන්නවා. මේ කායගත සතිය කායනෝගී සිහිය. එතකොට මේ විදිහට කරනකොට ඔගලන්ට එක දවසක් දෙකක් තුනක් උපදෙම අමාරුයි. මොකද පුරු නැති හින්දා ඒක. අපි මෙහෙම එක දෙයක් කරමින් මනෝමයෙන් එක එක දේවල් හිත හිතා යම කරන්න තමයි උරු කරලා තියෙන්නේ. කරන දේ ඒ අත්විඳින්මින් අත්විඳින දේ කරමින්ම ජීවත් වෙන අපි උරු කරලා නැති නිසා අමාරුයි. නමුත් හිත කියන්නේ පුරුදු කරන්න පුළුවන් එකක්. එක දවස් දෙකක් තුනක් කරනකොට අර මුලින් තිබුණු අපහසුකම උගලට හිතෙන්නේ නැහැ. ඊට පස්සේ බොහෝම පහසුවෙන් සරලව මේක කරන්න පුළුවන්කම එනවා. එහෙම කළාම තුමුතුනේ හිත ඉබේම හුරු වෙන වර්තමානයේ කියන දේ හා කරන දේ එක්ක බැඳිලා පවතින ඒකේ ආනිසංස හැටියට ඕගොල්ලන්ටම කාය දරපේ කාය දැවිල්ල චිත්ත දරපේ සිතේ දරතකම සිතේ දැවිල්ල ඇති වෙන සිතුවිලි උපදින්න තියෙනවා. දැන් බලන්න ලෝකයේ කටයුතු කරනකොට අකුසල දේවල් අප්‍රමාද වූ දේවල් අපි අතින් වෙන්න පුළුවන් සමායි. හිතපු ගාම එක එක දේවල් සිහි වෙලා තමන්ටම වෙහෙස අපහසුකම උපදින විතරක උපදින්නේ නැද්ද කියලා උපදිනවා. ඒ ඇති වෙන සියලුම පීඩාවන්ගේ මනස මිදෙනවා මරණය පසනේ මේ ජීවිතේ. ඉතින් මේ භාවනාව කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මරණයෙන් පස්සේ ලබන විමුක්තියක් සඳහා නෙමෙයි. දුක තියෙන වෙලාවේදී දුක් විඳලා පස්සේ දුක් නැති වෙඳීමක් වැඩක් තියෙනවද? දුක් නැතිලා එනේ දුක් තියෙන වෙලාවේ නේද දුකෙන් මිදෙන්න ක්‍රමයක් ඕනේ. මොකද මරණයෙන් පස්සේ විමුක්තියක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? නැහැ. මේ ශාසනේ සංදිත්තිකයි අකාලිකයි කියලා කියන්නේ. තම වෙනවදම විපාක තියෙනවා, කල්ම වේවා විපාක දෙනවා කියලා ගුණ ටිකක් තියෙන මේ ජීවිතේම අත්විඳින්න පුළුවන්කම තියෙන හින්දා. එතකොට ඔන්න දැන් සත්‍ය සම්පජන්‍ය කියන කාරණාව කෙටි කරලා කැටි කරලා ගත්තාම කුමන දෙයක් හෝ කයින් කරනකොට, කුමන දෙයක් හෝ වචනෙන් කියනකොට, කුමන දෙයක් හෝ හිතනකොට, හිතන කියන කරන සිද්ධාන්තයන් එක්කම මනස තබා ගන්න වර්තමානයේ කියන හිත උරුම කෙරේ. තේරණේ ඔන්න ඔය මට්ටමට හිත හුරු කරගත්ත පුරුදු වෙච්ච කෙනාට කියන සති සම්පජන්‍ය යුක්තයි පීයේ වැඩ කරන්න බලවන් කියනවා. මෙන්න මේ තැනට ආපු කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහාන දැන් එහෙනම් ඔබ යන්න අරණ්‍යගතව රුක්ක මුලගතව සිඥාගාරගතව අරණ්‍යකට හෝ යන්න, කිසි ගේකට හෝ යන්න, ගහක් මුලකට හෝ යන්න. ඔන්න දැන් එහෙම යන්න සුදුසු කෙනා කවුද කියනක පෙන්නන. අපි එහෙම කැලේකට හෝ හිස් ගේකට හෝ අරණ්‍යකට ගියොත් අපිට බැරි ඇයි? අර ඒක පෙර ටික අපි සන්තකේ නැති නිසා. එතකොට ඔන්න සිල්වත්කම තියෙනවා, ඉන්ද්‍රිය සංවරය තියෙනවා, භෝජනේ පමණ දැන ගැනීම තියෙනවා, නිදිතුරු කිරීම තියෙනවා, ඒ වගේම සත්‍ය සම්පජන්යෙන් යුක්තයි. ඒ සිහියෝනේ යුක්තයි කරන කරන හැම වැඩක්ම සිහියෙන් කරන්න හුරු වෙලා. මේ ටික මෙයාගේ සීලය. ඔයගොල්ලෝ දන්නවද සීලය කියන්නේ කොතෙන්ද වෙනකම් එනවා කියලා? මේ ටික යාගේ සීලය. තාම මේ සීල් ටික කිව්වේ ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියලා කිව්වේ ප්‍රාතිමොක්ඛ සංවර සීලයට. ඉන්ද්‍රිය සංවර කරගන්න කියලා කිව්වේ ඉන්ද්‍රිය සංවර සීලයට. භෝජනේ පමණ දනව ගන්නවා කියලා කිව්වේ ප්‍රත්‍යසන්නිෂ්ඨිත සීලයට. ඊට පස්සේ නිදි දුරු කිරීමේ යුක්තයි සති සම්පජඤ්ඤයෙන් යුක්තයි කියලා කිව්වේ ආජීව පරිශුද්ධ සීලයට. සතර සංවර සීලය තමයි මෙන්න මෙතෙන්ට සිල්වත් කැටියට සිල්වත් වෙනවා කියන කාරණා වෙනකොට ඔතෙන්ට දක්වා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙයා සුදුසුයි හිත වඩන්න. හැබැයි අර්ථිකත් හිත වඩනවාමයි. මොකද අපි ගිය පොයේ දවසේ දැන් කතා කළා සීලය ගැන නේද? මොකද මේ ශාසනයේ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා. කෙනෙක් සීල රකින්න ගියත් වඩන්න වෙන්නේ හිත. හිත වඩන කෙනා මේ රැකලා තියෙන්නේ සීලය. සීල රකින්න කෙනා කළා තියෙන්නේ විතරයි. මොකද මම එකත් ආපහු අලුත් කිසිම හිඳ මතක් කරන්න අද මම කාලය ටිකක් ගන්නවා මේ පිටිපත ඔක්කොම පැහැදිලි කරලා දෙන්න. අපිට එක දවසේ ඉඳලා ගොඩාක් උත්සාහවත් වෙන්න පුළුවන්. පිනතුනේ දැන් ඇත්තටම මේ ශාසනයේ සීලය කියන එක වඩන්න පුළුවන් එක. මොකද මේ ශාසනයෙන් බැහැරත් සිල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න පෙරත් පන්සිල් අට සිල් තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණාම මේ සීලය පිළිබඳව දර්ශනයක් ලබා දුන්නා. ඒ කියන්නේ සිල්වත්කම හා දුස්සීලකමත් සිල්වත්කමට හේතුව සහ දුස්සීලකමට හේතුවක් වෙනවා. ඒ කියන්නේ සිල්වත්කම කියලා කියන්නේ අපි සමාදන් වෙච්ච පන්සිල් හෝ ආජීව අෂ්ටමක සීලය කියලා ටික ගත්තාම සිල්වත්කම. එතකොට දුස්සීල අපි ගත්ත ආජීවත්වක සීලයම ගමු. මේ දැන් අද සමාදන් වෙච්ච සීලය. එතකොට මේ සිල් ටික නැතිකම, සිල් ටික කැඩෙනකම, කඩනකම තමයි දුස්සීලකම. එතකොට මේ සිල්වත්කම හෝ දුස්සීලකම කෙනෙක්ගේ නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ සිල්වත්කම නැත්නම් දුස්සීලකම හේතුඵල ධර්ම, පටිච්ච සමුප්පාද ධර්මයක්. දුස්සීලකම ඇති වෙන්නේ මොකක් නිසාද? හොරකම් කරනවා, සත්තු මරනවා, හොරකම් කරනවා, කාම වර්ග හැසිරෙනවා, බොරු කියනවා, කේලම් කියනවා, පරස වචන කියනවා, හිස් වචන කතා කරනවා, වැරදි විදිහට ජීවත් වෙනවා කියන මේ කාරණා ටික ගත්තාම මේකට කියනවා දුස්සීල බව. දුස්සීල බවට හේතුව මොකද්ද? හිත, රාග, දේශ, මොහ. පින්වතුනේ, සත්තු මරනවා කියන අකුසලයක්, කේලම් කියනවා වචේ, කයින් කරන සත්තු මරනවා කියන අකුසලයක්, වචනයෙන් කරන කේලම් කියනවා, පරස වචන කතා කරනවා කියන අකුසල දෙකක් අයිති වෙන්නේ ද්වේෂ සහගත සිතට. ද්වේෂ සහගත සිත නිසා යොක වෙන්නේ. එතකොට බොරකම් කරනවා, කාමයේ වර්ධය හැසිරෙනවා කියන කයින් කරන වැරද්ද දෙකත්, බොරු කියනවා කියන වචනයෙන් කරන වැරද්ද අයිති වෙන්නේ ලෝභ සහගත සිතට. එතකොට හිස් වචන හරයක් නැති වචන කතා කරනවා වැරදියට ජීවත් වෙනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ මෝහ සහගත සිත නිසා. එතකොට මේ දුස්සීල බව, මේ සිල්පද ටික කැඩෙනවනම් කැඩෙන්නේ ලෝභ දේශ මෝහ කියන සිත නිසායි. විමුතුනි, මේ සිල්පද ටික රැකෙන්නේ අලෝභ අධේශ මෝහ කියන කුසල සිත නිසායි. එතකොට එයා සිල් රකින්න නම් එයා දන්නවා මොකද්ද? අකුසල සිත උපන්නොත් මේ සීලේ සිත රකින්න බෑ, කැඩෙනවා. ඒ නිසා සිල් රකින්න ගියාම මොකද වෙන්නේ? එයාට වෙනවා හැම වෙලාවෙම අකුසල සිත නූපදින විදිහට කුසල සිත උපදින විදිහටම මනස දිහා වග බලා ගන්න. ඒක සිල් රකින්න ආපු කෙනා කරන්නේ මොකද්ද? අලෝභ ආදී සමෝහකේ කුසල සිත උපදවලා ලෝභ දේ සමෝහකේ අකුසල සිත නූපදවන්න වග බලා ගන්න. ඒක භවනා කරනවා කියන ප්‍රතිපලය මොකද්ද? අන්තිමට එකම දැනට එන්නේ. ඒකයි අද අපි සමත භවනා ටිකක් කෙරුවත් සීලය හැදිලා සීල විසුද්ධිය ඇති වෙලා චිත්ත විසුද්ධිය ඇති වෙලා ධිට්ඨි විසුද්ධිය ඇති වෙනවා. සීල සමාධි ප්‍රඥාව වඩන්න කියලා ගියත් අන්තිමට හිත රකින්නවා කියන තැනටයි එන්නේ. එතකොට මෙතනදී සිල්වත්කම කියන කාරණාව අපිට හම්බ වෙනවා මේ සිහිය දක්වාම. ඒ කියන්නේ සිහියෙන් හැම කටයුත්තක්ම කරනවා සති සම්පජන්ණය කියන තැන දක්වාම අපිට හම්බ වෙනවා සීලය. ඔන්න ඒ කිනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආරණ්‍යයකට, කැලේකට, සිහියකට ගිහිල්ලා පරයන්කෙ බඳගන්න, පරයන්කෙ බඳගෙන කොන්ද ඍජුව තබා ගන්න, තබාගෙන පංච උපාදානස්කන්ධ ලෝකේ ලෝභය දුරු කරලා නිර්ලෝභී සිටි, ද්වේෂය දුරු කරලා අද්වේෂ සිටි, මෝහය දුරු කරලා මෙන්න තීන මිද්දය දුරු කරලා ආලෝක සංඥාව උපදවාගෙන, එතකොට හිතේ විසිරුණුකම දුරු කරලා එකඟකමක් ඇති කරගෙන, කෙසේද කෙසේද විමති දුරු කරලා ධර්මයේ දන්නා වූ නුවණක් ඇති කරගන්න, මේ ප්‍රඥාව දුර්වල කරන මේ නීවරණ ධර්මයන් උපන් උපන්තන දුරු කරන්න කියලා පෙන්වනවා. ඊට පස්සේ එකතැනක ඉඳගෙන යාට භවනා කරන්න ගියාම දැන් රැකගන්න තියෙන්නේ වර්තමානයේ මනසේ උපදින විතරක ටික දිහා විතරයි වගවලා ගන්න ඉතිරිලා තියෙන්නේ. පැයක් හරි, පැය භාගයක් හරි, පැය දෙකක් හරි එයා භවනා කරනවා කියනකොට නිකම්ම ඉන්නේ නැහැ. මොකද සති සීලය හොඳට හුරු කරලා තියෙනවා. සති නිමිත්තේ නිත තියාගෙන ඉන්න උතුම් කායම් පණිදාය පරිමුඛං සති උපත්තකත්වා කියලා පොතක් තියෙනවා. ඒක තමයි සලකන්නේ බලන්න. ඊට පස්සේ මොකද කරන්නේ? මනසෙන් උපදින විතර්කයන්ගේ ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි. රාග සහගත විතර්ක ඇති වෙනකොට ඒ රාග සහගත විතර්කයට අනුව යන්නේ නැතුව ඒ ධර්මියෝ මේ ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැති වෙනවා කියලා විදර්ශනා කළා කාමචන්දේ දුර්ගත යුතුයි. ද්වේෂයට, අකමැත්තට, අමනාපයට සිතුවිලි උපදිනකොට ඒක විතර්කයක් බව හඳුනාගත යුතුයි. ඔය මට්ටමට පුළුවන් හුරු වෙච්ච කෙනාට ඒ චිත්තජ රූපයේ ඇත්තක් වෙන්නේ නැතුව ඒක චිත්තජ රූපයක් හැටියට දැකලා තමන් තුළම හටගෙන නැති වෙනවා කියන එක බලන්න මනස ඉඩ තියෙනවා. ඒක කරන්න පුළුවන් එක. එයාට. නමුත් අර අමු ගහකට ගිනි තියන්න හදනවා වගේ වැඩක් තමයි අපි සීලය නැතුව, ඉන්ද්‍රිය සංවරය නැතුව, භෝජනේ පමණ ගන්න නැතුව, නිදුක්කිරීම නැතුව, සති සම්පජන්නේ නැතුව භවනා කරන්න කියලා ගියාම අපිට විතර්කේ යට කරන්න බෑ. විතර්කෙන් අපි යට කරනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ විදර්ශනා කරන්න කියලා ඉඳගත්තුම මොන හරි සිතුවිල්ලක් ආවම දන්නේ නැතුව සිතුවිල්ල දිගේ වැල් යනවා මිසක ඒ සිතුවිල්ලෙන් ඕගොල්ලන් යට කළා ඕගොල්ලන්ට සිතුවිල්ල යට කරන්න බෑ. එතකොට ඇත්තටම නිවන් දකින කෙනාට අර මුල් පරිසරය තිබුණාම ඊට පස්සේ අවශ්‍ය මනසේ උපදින විතර්ක ටික බලා ගන්න, වග බලා ගන්න විතරයි. බද්ධය කරත් සූත්‍රයේ තියෙන අතීතං නාම අගමෙය නප්පටිකංකේ අනාගතං යදතීතං පහිනං තං අපත්තං ච අනාගතං පච්චුප්පන්න යේ ධම්මා තත්ත තත්ත විපස්සති. එතකොට අසංහීරං අසංකුප්පං. එතකොට අතීතය අනුව යන්න එපා, අනාගතය ප්‍රාර්ථනා කරන්න එපා. ඇයි? අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙලා නැහැ. වර්තමාන ධර්මය උපමුපන්තන විදර්ශනා කරන්නේ මෙන්න මෙහෙම ඉන්න රාග දේශ වශයෙන් කුපිත නොකොට වර්තමානයේ උපන් උපන් ධර්මය විදර්ශනා කරන්න. මෙන්න මෙහෙම ඉන්න කෙනා එකලාව වාසය කරන කෙනෙක් යන ගණයට යනවා. දාහක් මැද්ද හිටියත් එයා ඉන්නේ තන්නේ. ඉතින් අතීතය අනුව නොයා ඉන්න බැයි නම්, අනාගතය අනුව නොයා ඉන්න බැයි නම්, වර්තමානයේ උපන් උපන් ධර්මය රාගදේශ වශයෙන් කුපිත නොකොට නුවණින් විදර්ශනා කරන්න දන්නේ නැත්නම් එයා මිනිසුන්ගේ ඇඟි හැපිලා එන හුළඟවත් නැති තැන එක හිටියත් ඉන්නේ දහහක් නැති. මොකද විතර්ක ටිකෙන් එයා දහහක් දෙනා ඇසුරු කරලා තියෙනවා. මෙතන කය දන්නේ නැහැ, දහහක් නැද්ද හිටියත් එයා ඉන්නේ ශුන්‍යතාවයක වෙනවා. අර වගේ නෝන තියෙනවා. මේ ශාසනයේ ශුන්‍යතාවය කියන එක පනවන්නේ ද්‍රව්‍ය කාරණා මතින් නෙවෙයි. ද්‍රව්‍ය කාරණ ඇතිකම හෝ නැතිකම මතින් ශුන්‍යතාවය කියන එක පනවන්නේ නැහැ. ශුන්‍යතාවය කියන එක හැම වෙලාවෙම ලැබෙන්නේ මනස පැත්තෙන්. ශුන්‍යතාවය කියන එක ලෝකයේ ඇති කරලා තියෙන්නේ සිත පැත්තෙන්. ලෝක නිරෝධය පනවන්න වෙන්නේ සිත පැත්තෙන්, තමන්ගේ පැත්තෙන්. බබයක් වොන්න ශරීරය තුලින් තමයි තථාගතයන් වහන්සේ හැමදාම ලෝකියත්, ලෝකයේ ඇතිවීමත්, ලෝකයේ නැතිවීමත්, නැති කිරීමත් දැනෙන්නේ. එතකොට මේ විදිහට ගැලේකට හිස්ගේකට ගිහිල්ලා පරයන්ක බැඳගෙන උපදින උපදින විතර්කයන් විදර්ශනා කළා නීවර ධර්ම දුරු කරන්න ඕනේ. කොහොම කරනකොට එයා බැරි වෙලා හරි ඒ භවනාවෙන් කමතහනේ නැගිට්ටහම සීලේ යගේ ජීවිතේ වෙනවා. ඒ කියන්නේ ආයත් නැගිට්ටහම එයාට පිහිටක් නැතුව අපි වගේ ද භවනාවෙන් නැගිට්ටහම ඔගොල්ලෝ පැය භාගයක් හරි කළා බලන්න ඔයගොල්ලන්ගේ ජීවිතේ පිහිටක් තියනවාද කියලා. ආපහු ලෝකෙ විතරක ගොඩේ ඉඳ ගන්නව මිසක ඉඳ වෙනව මිසක පැය භාගයක් භවනා කරන්න දන්නව. පැයක් භවනා කරන්න පුළුවන්. නැගිටිට පස්සේ ජීවිතේට ක්‍රමයක් නෑ අපිට. නේද? එතකොට ආයෙත් ඉන්නේ අපි අර නීවරණ ගොඩේ. ආයෙත් කෙලස් ගොඩේ ඉන්නේ. ඔන්න ආපහු කෙලස් සහගත ඉඳලා ආයෙත් පැය භාගයක් භවනා කරනවා. ආයෙත් නැගිටහම පිටක් නෑ. නමුත් දැන් මේ ක්‍රමෙදි එහෙම බෑ. නිවන් දකිනකොට දැන් මෙයා පැයක් හෝ පැය භාගයක් හෝ පැය දෙකක් හෝ භාවනා කළා නැගිට්ටට පස්සේ දැන් සති සම්පජන්ය යෙදෙනවා. හැම වෙලාවෙම නැගිට්ටට පස්සේ කරන හැම වැඩක්ම සිහියමයි කරන වර්තමානයක කරන්නේ. අමුතු ගැඹුරු නෝනක් ඕනේ. ඒ කියන්නේ මේ චිත්ත කිරිය වායු ධාතුව චතුරයන් මේ කය කෙරෙනවා මේ පත්‍යතු කියන එහෙම ඕනේ. උපායක් විතරයි. තාම මම කරන්නේ කියන හැඟීම තියෙන්න පුළුවන්. පුද්ගලයේ කියන හැඟීම තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. දැනට අවශ්‍ය වර්තමානයේ කරන දේත් එක්ක හිත තබා ගන්න හුරු කරන්න. මේක උපායයක්. උපායයක්. යනකොට කකුල ඔසවපු බවක් දන්නවා, ගෙනියපු බවක් දන්නවා, තබු බවක් දන්නවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. පෙරපසු මනසට යන්න දෙيلا නැහැ. පෙරපසු මනසට යන්න නොයන විදිහට අඩිය තියනවා කියන සිද්ධිය ගානේ නුවණින් යන්න. කයින් කරන සිද්ධාන්තයක් ගානේ නුවණින් කරන්න. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි, එයාට ඉඩ ලැබෙන හැම වෙලාවකම එයා නිදුරු කිරීමෙන් යුක්ත වෙනවා. ආහාර පාන ටිකක් ගන්න ගියත් ආස්වාදයෙන් ගන්න තාම තමන්ට පුළුවන් මට්ටමින් කෙනා කෙනා බලා ගන්නවා. අපි මේ විදිහට මෙච්චර රසිත ප්‍රතිිතයට හදලා තිබුණා. මේක කටේදිම වමන ටිකක් බවට පත් වෙනවා, අසුචි බවට පත් වෙනවා නේද? ඒ තරම් මට්ටමට පිළිකුල් අපි අසුචි කියලා මල මුත්‍රා කියලා මොන තරම් එහා පැත්තෙන් පිළිකුල් වුණාට ඒකෙම අනිත් පැත්ත නේද මේ පැත්තේ මේ පේන්නේ කියලා එයා හොඳට දන්නවා. මේ ආහාරෙම දෙපැත්ත නේද කියන එක. එතකොට අරක අසුචි මේක ප්‍රියමනාප ආහාරය වෙන්නේ නැහැ. ඒ අසුචි අසුචි කියලා අපි කතා කරන දේ ආහාරෙම නිබවට පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට ආහාරයේම එක කෙරෝලක් අසුචි වෙනවා, එක කෙරෝලක් මේ සුචි වෙනවා. ඒ කියන්නේ එක කෙරවලක් පිරිසිදුයි හොඳයි වෙනවා, එක කෙරවලක් නරක වෙනවා නෑ. ඒ ආහාරයෙන්ම විපරණාම වුණාම මෙහෙමනම් වෙන්නේ. එදා වලට පත් කරන්න පුළුවන් ආහාර භවය හොඳට දන්නවා. එතකොට ඒ බඳු ආහාරය ගන්නේ ඇඟ පැහැපත් කරගන්න, තර කරගන්න, බඩ වැඩි වෙන පිරිසිදුයි ජීවත් වීමයි කියන කාරණාව නිකන් හරි හිතනවා. ඒක ආධිනයකින් මෙනෙහි කරනවා. එතකොට ඒ වගේම එයා හිතා මතාම ඉන්ද්‍රිය සංවරය කියන එක ඇති කරගන්නවා. ඒ වගේම සිල්වත් වෙන්න හැම වෙලාවෙම වැඩ කටයුතු කරද්දී කුසල මනසිකාරයක් පවත්වන මෙන්න මේ ටික කරනකොට එයා උන ජීවත්ව ඉන්නවා කියලා කලේ වැඩ කටයුතු කලේ නැගිටලා භවනාවේ නැගිටලා කියලා කරනකොට එයා දැන් මේ ධර්මතාව ටිකේ උන පිටක් නැතෝරණයක් තියෙනවා. ඒ ටික කරලා භවනා කරන්න කියලා ඉඳගත්තාම මනසේ ඇති වෙන විතරක විතරක් ඕක බලා ගන්නවා. දැන් හිතකයි වචනේ තුන තුන් පොළෙන්ම සමරයි. මේ විදිහට කාලයක් කරනකොට පෙන්වන මොකද්ද? එයාට ප්‍රඥාව දුර්වල කරන නීවරණ ධර්ම ටික දුරු වෙනවා. නීවරණ ධර්ම දුරු වුණාම එයාට නීවරණ ධර්මයන් තමා කෙරෙහිලා නොගතන උරුත ප්‍රමෝදයේ ඇති වෙන බුදුජානනා සූපමාවක් පෙන්වනවා. හිරේ වැටුණු කෙනෙක් හිරෙන් නිදහස් වුණොත් එයාට හිරෙන් නිදහස් වෙච්ච තමාව දකිනකොට තමන්ට සතුටක් ප්‍රමෝදයක් ඇති වෙනවා නේද? ඒ වගේ රෝගියක් හැදිච්ච කෙනෙක් පහු කාලෙදී ඒ රෝගියෙන් සුවපත් වෙලා ඉන්න තමන්ව දැක්කහම යම්සේ සිතේ සතුටක් ඇති වෙනවා වගේ අනුන්ගේ ණයක් අරගෙන ණයබරින් පීඩිත වෙලා ඉන්න කෙනෙක් පහු කාලෙදී ඒ ණය බේරලා තමන්ගේ අතේ ජීවත් වෙන තව මුදලකුත් ඉතිරි වෙලා තියෙනවා කියලා දකිනකොට එයාට ප්‍රමෝදයක් ඇති වෙනවා වගේ අනුන්ගේ වැඩකාරකම් කරපු දාසභාවයෙන් හිටපු කෙනෙක් පහු කාලේ දාසභාවයෙන් මිදුනහම දාසභාවයෙන් මිදිච්ච තමාව දකිනකොට සතුට උපදිනවා වගේ කන්න බොන්න නැති දුර්භික්ෂ කාන්තාරක යන කෙනෙක් පහු කාලෙදී හොඳට කෑම බීම වතුර තියෙන ගමක් ඉදිරියේදී දකින්න හම්බුණු ගමකට පැමුණුනොත් කාන්තාර මාර්ගේ ගෙවුනා මේ ගමකට කෑම බීම තියෙන තැනකට ආවා කියලා දැක්කහම ඇති වෙන සතුට වගේ එයා දකින්නවලු රෝගී වගේ දාසිභාගුවේ වගේ හිරගී වගේ එතකොට වැඩකාරකම වගේ කාන්තාර මාර්ගය වගේ තමයි නීවරණ සහගත චිත්තය කියලා දකිනවා. ඒ නීවරණ සහගත චිත්තයේ මිදුණු තමා දකිනකොට අර ඒ නිදහස් වෙච්ච කෙනා වගේ යාට ප්‍රමෝදයක් ඇති වෙනවා. නීවරණ ධර්ම දුරු වුණාම ප්‍රාර්ථනා කරන්න ඕනේ ප්‍රමෝදය කියන එක. ඒ ප්‍රමෝදයෙන්ම නැවත නැවත බලවත් වෙලා අධික ප්‍රීතියක් ඇති වෙනවා. මේව එකක්වත් ගත යුතු නැහැ. දෙවල් ඒ ප්‍රීතිය නිසාම පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය නිසාම සැපය ඇති වෙනවා. දැන් මේ සැපය තියෙන්නේ විවිධ කාමයන්ගෙන් වෙන්වීම නිසා, අකුසල ධර්මයන්ගෙන් වෙන්වීම නිසා හටගත්ත ප්‍රීති සැපය. අන්නේ සැපය තුල ඇති වෙනවා එකඟකමක්. මේ ශාසනයේ සමාධිය කියලා කියන්නේ අන්නේ එකට. එතකොට මේ සමාධියට කියනවා විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලෙහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පතමජානං කියලා. ඔන්න ඔය ප්‍රථම ධ්‍යානයට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ලෝකේ සැමදාම පැවතුම පවතන එහෙත් අපි නොදන්න ඇත්ත ඇති හැටි පෙනෙනවා. ඔය ඇත්ත ඇති හැටි දැක්ක විට ඇත්ත මොකක්ද කියන එක මම දවසලදී පෙන්නන්න මම පෙන්නලා තියෙනවා එක එක සාධනවලදී. එතකොට තව පැත්තකින් වෙන මොකෝත් මේ පාවුගුල කාට හරි පුළුවන් නම් තමන්ගේ ඇහැ විතරක් පිරිසිදු දකින්න. ඇහැ කියන එක පිරිසිදු දකින්න පුළුවන් නම් ආස්ව ධර්මයන් සේවය රහත් වෙනව පුළුවන්. වෙන ගොඩාක් දේවල්. එතකොට ඒ වගේ කෙනෙකුට ගොඩාක් දේ දැනෙන. ඇහැට පෙනෙන රූපේ විතරක්ම පිරිසිදු දකින්න. කෙනෙකුට එහෙම නැත්නම් කන විතරක් පිරිසිදු දකින්න. එතකොට අපි දැනගෙන තියෙනවා ඇහැ කොහොමද පිරිසිදු දකින්න ඕනේ. රූපේ පිරිසිදු දකින්න ඕනේ කියලා අර සමාධිගත මනසට ඒ දර්ශනේ සිහි කිරීම විතරයි අවශ්‍ය. ඒ සමාධියට කියන ආර්ය සමාධිය කියලා මෙහෙන් අහගෙන තිබුණොත් සිහි කරන්න ඕනෙත් නෑ. හිත සමාධියනකොට මේ දර්ශනේ පේනවා. දර්ශනය පේනවා. එතකොට ඒ ඇත්ත දැකීම නිසා, ඇහි ඇත්ත දකින්න කම නිසාම
ඇහි කලකිරුල නොවැළිලා ඇහෙන් මිදෙනවා. ඇහෙන් මිදුනහම එයා මිදුනි මොකෙන්ද? සියලුම ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සූපායාසයෙන් සියලුම සසරෙන් මිදෙනවා. වත්තේ කලියුත්තක් නැහැ කියන දකට එනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ බමුණට පෙන්වන මේ සූත්‍රයේ අනුපූර්ව ප්‍රතිපදාව කනුපූර්ව ශික්ෂාවක් කියන්නේ කියලා. දසමේ මොග්ගලන බමුණ ප්‍රශ්නයක් අහන භාග්‍යතුන් වහන්සේ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ මේ විදිහට අවවාද කරද්දී අනුශාසනා කරද්දී හික්මුවද්දී ඒ ඔක්කොම අත්‍යන්ත නිත්තා වූ නිවනට යනවද කියලා බමුණ සමහර කෙනෙක් යනවා සමහර කෙනෙක් යන්නේ. ඉතින් බමුණ ප්‍රශ්න කරන ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ නිවන තියෙද්දිම නිවනට යන්න සහේතුක මේ වගේ මාවතක් තියෙද්දිම කෙනෙක් නිවනට යන්නත් කෙනෙක් නිවනට නොයන්නත් හේතුව මොකක්ද කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා බමුණ මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබට වැටහෙන විදිහට උත්තර දෙන්න කියනවා. අහන බමුණ ඔබ රජගහනුවරට යන පාර කියලා දෙන්න දන්නවද? රජගහනුවරට පාර යන පාර දන්නවද කියලා. ඔව් භාග්‍යතුන් වහන්සේ මම රජගහනුවරට යන පාර හොඳට දන්නවා. ඒක හොඳ දක්ෂයි. ඒක කෙනෙක් යහුවොත් මට කියලා දෙන්න පුළුවන්. හොඳයි. එක පුද්ගලයෙක් කියනවා ඔබ ගාවට ඇවිල්ලා පින්වත මට රජගහනුවරට යන පාර කියලා දෙන්න කියලා ඔබගෙන් අහනවා පාර. ඔබ අත දික් කළා කියනවා පින්වත් මේ තියන්නේ මෙතනින් මේ රජගහනුවරට යන පාර. ඔබ මෙහෙම ටිකක් දුර යන්න යනකොට ඔබට අසවල් නම් ඇති ගමක් හම්බ වෙයි. ඒකත් පහු කරලා තව ටිකක් ඉස්සරහට යන්න එතකොට අසවල් නියම් ගම හම්බ වෙයි. ඒකත් පහු කරලා තව ටිකක් ඉස්සරහට යන්න එහෙ යනකොට ඔබට දකින්න හම්බ වෙනවා බොහොම අලංකාර වූ පොකුණ ඇති අලංකාර වූ උයන් ඇති අලංකාර වූ ගොඩනැගිලි ඇති අලංකාර රථ ආදී දේවල් ඇති රමණීය රජගහනුවර ඔබට දකින්න පුළුවන් කියලා ඔබ එයාට කියනවා. ඔබගින් මේ මාර්ගයේ රජගහනුවරත් අහගෙන දැනගෙන රජගහනුවරට යන මාවතත් එයා අහගෙන එයාට හිතුණු පාරකින් එයා යනවා. ඊග වෙන දිහාවකට යනවා නැත්තම් ආපහු හොය ඇරලා යනවා. ඊගාවට තව පුද්ගලෙක් එනවා. ඇවිල්ලා ඔබගෙන් අහනවා පින්වත මාත් රජගහනුවරට පාර කියලා දෙන්න. ඔබ අත දික් කළා කියනවා පින්වත මේ රජගහනුවරට යන පාර. මේ පාර ටිකක් දුර යන්න යනකොට අසවල් ගම හම්බ වෙයි. ඒකත් පහු කරලා යන්න අසවල් නියම් ගම හම්බ වෙයි. ඒක පහු කරලා යනකොට ඔබට රමණීය උයන් ඇති රමණීය පොකුණ ඇති රමණීය ගොඩනැගිලි ඇති මේ රජගහනුවර දකින්න පුළුවන්. බමුණ ඒ පුද්ගලයා ඔබ කියලා දුන්න විදිහට පෙන්වෝ භාවතේ ගිහිල්ලා ඒ ගම් පහු වෙනවා. පහු වෙනකොට එයාට ගම් පහු වෙනකොට තේරෙනවා හරි අසවල් නම් තියෙන ගම දැන් පහු වුණා. එහෙනම් යන මාවත හරි. සෞත්තුරටත් යනකොට අසවල් නම් ඇති නියම් ගම හම් වෙනවා. එතකොට ඔබ කියලා දුන්න ලකුණු වලට අනුව යනවා. යනකොට මේ එයාට රජගහනුවර දකින්න පුළුවන් වෙනවා. බමුණ දැන් රජගහනුවර තියෙද්දිම රජගහනුවරට යන පාර තියෙද්දිම එක්කෙනෙක් රජගහනුවරට යන්නත් එක්කෙනෙක් නොයන්නත් හේතුව මොකද්ද බමුණ කියන්නේ? ඉතින් භාග්‍යතුනාත මම මොකද කරන්නේ? මම ඉතින් පාර කියලා දුන්නා. මම කිව්වා ඉතින් නොගියට මම මොකද කරන්නේ? ගියේ ඒ කියලා දුන්න දේ තනෝ ගිය කෙනා යනවා නොගියොත් යවෙන්නේ. බමුණ ඉතින් ඒ වගේ නිවනක් තියනවා නිවනට යන භාවතක් තියනවා කියලා දෙන මාත් ඉන්නවා. ඉතින් මම කියලා දෙද්දී ඒ යන්නේ නැත්නම් මම මොකද කරන්නේ? ඉතින් මගේ දෝෂයක් නෑ. ගිය කෙනා නිවනට යනවා නොගිය කෙනා යන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ මොග්ගල්ලාන බ්‍රාහ්මණය බොහෝ සෙයින් භාග්‍යතුන් වහන්සේට ප්‍රශංසා කළා. තිසරණගත උපාසක කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මම මෙතෙන්දී මේ සූත්‍රය මතක් කළේ පින්වතුනි මේ සූත්‍රයෙන් කෙලින්ම පැහැදිලි කරන්නේ ලෝකෝත්තර මාර්ගය ගැනමයි. ඒ කියන්නේ මේ නිවන් මාර්ගය ගැන ප්‍රතිපදාව ගැනමයි. ඒ කියන්නේ සූත්‍ර ගත්තාම දුක්ඛ සත්‍ය විස්තර කරන සූත්‍ර, සංදේ සත්‍ය විස්තර කරන සූත්‍ර, නිරෝධ සත්‍ය විස්තර කරන සූත්‍ර, මාර්ග සත්‍ය විස්තර කරන සූත්‍ර, ඒ වගේම සත්‍ය දෙකක් එකට, සත්‍ය තුනක් එකට, සත්‍ය හතරක් එකට මේ විදිහට එක එක විදිහට දේශනා කරන සූත්‍ර තියෙනවා. දැන් මේ මොග්ගල්ලාන සූත්‍රය, ගණක මොග්ගල්ලාන සූත්‍රය සම්පූර්ණ මාර්ගය පිළිබඳ විස්තර කරන සූත්‍රයයි. එතකොට බුදුරජාණන් වහන්සේ නිවන් යන මඟ කියන එක පැනවුවා නම් යම් ආකාරයකින් යම් විදිහකට ඒව එකක්වත් නැතුව හෝ අඩු අපිට යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මෙතෙන්දී මම ඉස්සෙල්ලා හොඳ සිද්ධි පෙන්නන්නේ මම මේ ටිකේදී භාවනා ගන්න විදිහට කියලා දෙන්නම්. ඕගොල්ලෝ කරන්න වෙනවා මොකද මට භාවනා කරවන්න බෑ. මට කියලා දෙන්න පුළුවන් ගන්න ටික ඕගොල්ලන්ට කරන්න වෙනවා. නමුත් මේ දවස් කීපෙදී කරන එක නෙමෙයි ජීවිතය කියලා කියන්නේ. මේක ස්වභාවික ජීවිතයෙන් වෙනස් වූ ඵලයක්. නමුත් අපි මේ දවස් ගානේදී ඇති කරගත යුතුයි හොරුව ස්වභාවිකව ජීවත් වෙනවා කියන සිද්ධිය තුළ නිවන් දකින විදිහට ජීවත් වෙන වැඩපිළිවෙලක් ඉගෙන ගත යුතුයි. ඒකයි මෙතනදී විශේෂයෙන්ම වටින්නේ මේ භාවනා පන්තිය කියන එක. නැත්තම් මේ භාවනා කරන මේ දින වැඩසටහන ජීවිතයට අපිට වටින්නේ වෙන මොකුත් නෙමෙයි. ගෙවල් දොරවල් වල ඉන්නකොට අපිට මොන විදිහට භාවනා කරනවා කියන එක කරන්න බෑ. ඉතින් අපි උපායක් කළා මේ වගේ හුදකලා බවක් ඉල්ලගෙන හුදකලා බවක් අරගෙන ටිකක් කළා හුරු වෙනවා. හුරු වුණාම ඒක එතනකින් නතර කරන්න එපා. දැන් භාවනා පන්ති ඉවරයි කියලා. දැන් තමයි ඔයගලන් භාවනාව පටන් ගන්න. ඊට පස්සේ මේකෙන් පස්සේ තමයි පටන් ගන්න. ඊට පස්සේ ගෙදර දොරේදී හැම වෙලාවකදීම නිවන් දකින්න සතර දුක නැති වෙන විදිහට ජීවත් වෙන්න ඕනේ. ඒ හුරුයි විශේෂයෙන් අපි මේ ටිකේ ලබා ගන්නයේ කියන කාරණාවට එන්න ඉස්සර වෙනවා. ඇවිල්ලා ඉවර වෙලා අපි මේ භාවනාවට සම්බන්ධයෙන් භාවනා කරන්න හැටි ඉගෙන ගනිමු. එතකොට ඒකේදී මේ මොග්ගල්ලාන සූත්‍රයේ පෙන්වපු විදිහට අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ශික්ෂාවක් තියෙනවා. එතකොට ඒ ටික තමන්ගේ ජීවිතයෙන් සපුරා ගන්නට ජීවිතය තුළ ඒ අනුපිළිවෙල හුරු පුරුදු කරන්නට හැමදෙනාම දක්ෂ වෙන්නට ඕනේ, උත්සාහවත් වෙන්නට ඕනේ. එතකොට දැන් ඒ කියපු කාරණා ටික තේරුණා නේද? හරි. එතකොට දැන් අන්න නිවන් දකින්න මාවත කියලා කියන්නේ මෙන්න මේ වගේ ප්‍රතිපදාවක්. දැන් ඒ ප්‍රතිපදාවේදී විශේෂම දේ තමයි සති සම්පජන්‍ය කියන එක හුරු වෙන එක. ওই සති සම්පජන්‍ය හුරු වෙනකොට සතිය කියන එක පින්වතුනි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සතිය කියන එක අපිලාපන සීය සහ උපගන්හන ලක්ෂණ සීය කියලා දෙකට බෙදෙනවා. අපිලාපන සීය කියලා කියන්නේ අරමුණෙන් අරමුණේ ඉල්පිලා පාවෙලා යන ගතියක් තමයි ලෝකෙට තියෙන්නේ. වනත් ධමයක් ඇහුවත් බුද්ධ වන්දනා කළත් ඒ කරන දෙයක නෑ, ඔහේ මනසින් පාවෙලා යනවා. හරියට වතුරකට ලබු කබලක් දැම්මහම උඩ පාවෙලා යනවා වගේ. ඉතින් ඒ අරමුණෙන් අරමුණ පාවෙලා නොයා ඒ අරමුණ තුල සැබවින්ම ජීවත් වෙන කම හුරු කරන්නේ මේ අපිලාපන සීය. තාපතෙන් ගත්තොත් සමත කමතහන කියන එක වඩන්න උපකාර වෙන සීයට කියනවා අපිලාපන සීය කියලා. උපගන්හන ලක්කන සීය කියලා කියනවා මේ අකුසල ධර්මයොයි මේ කුසල ධර්මයේ කියලා සිහි කළා. අකුසලයේ නොසිතිය යුතුයි, කුසලයේ සිටිය යුතුයි කියලා යහපත අයහපත දැනගෙන අයහපත දුරු කළා යහපත නිතරම මනසෙ උපදවන්න සිහියක් ඕනේ. එක සිහියෙන් කරන වැඩක්. එතකොට මේ සිහිය දෙකට බෙදිලා සම්මත විදර්ශනා කියන දෙකටම උපකාර කරලා තියෙනවා. ඒ නිසා මේ සිහිය කියන එකට බුදුරජාණන් වහන්සේ විශේෂ තැනක් පනවලා තියෙනවා. අප්‍රමාදී කියලා. තවපැත්තෙන් ගත්ත සිහියෙන් වෙන්නවීම නම් ඌ අප්‍රමාදය. එතකොට අප්‍රමාදය කියලා කියන්නේ මොකද? සිහියෙන් වෙන්නවීම, සිහියෙන් යුක්තවම ඉඳීම තමයි අප්‍රමාදී බව කියලා කියන්නේ. සතින්ච පොහම් වික්‍රේ සබ්බත්තිකම් වදාමි. මහණෙනි, මම සිහිය සියලු අර්ථය සිද්ධ කර දෙන ධර්මයක් කියන්නේ. එතකොට මේ සිහිය කියන ධර්මතාවය තමයි අපිට තියෙන එකම පිහිට, එකම රැකවරණය, එකම සැනසිල්ල, එකම ඥාතිවරය. ඒකයි ඒ සතිපට්ඨානය කියන කේනුත් පෙන්වේ. සිහිය පිහිටවන කාරණාවනු නිවන තියෙන එකම මග, දුක නැති කරන තියෙන එකම මග මේ සිහිය පිහිටවීම කියන කාරණාව. එතකොට එතනදී වැඩ කටයුතු කරද්දී ජීවත් වෙද්දී ඉන්ද්‍රිය සංවරය සිල්වත්කමට සිහිය තියෙන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරයට සිහිය තියෙන්න ඕනේ, භෝජනේ පමණ දැනගන්න සිහිය තියෙන්න ඕනේ, නිදි දුරු කරන්න සිහිය තියෙන්න ඕනේ, කරන වැඩ කටයුත්තක් කරන්න සිහිය තියෙන්න ඕනේ. ඊට පස්සේ එක තැනක ඉඳගෙන භාවනා කරනකොට උචුම් කායන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨිතව ඔන්න දැන් ඒකට සිහිය තියාගන්න කිව්ව කොතනද කියලා පෙන්නනවා. පරයන්කෙ බැඳගෙන කොන්ද ඍජුව තබාගෙන ඒකට වර්තමාන විද්‍යාවෙන් පවා කියනවා අපේ මේ කොඳු ඇට පෙළේ සම්පූර්ණ කොඳු ඇට අතරින් තමයි මේ සුසුම්නාව පවතින්නේ. මේ පුරා මොලේ සම්බන්ධ වෙලා මස්තිෂ්කයට සම්බන්ධ වෙලා එතකොට මේ සිටීමේ ප්‍රවණතාවය සහ සිහිය අවදි වීමේ ප්‍රතිශතය හොඳටම වැඩි කියන එක වර්තමානයේ කියන විද්‍යාවෙන් දැනගෙන තියෙනවා. ඉතින් ඊගාවදී තමයි බුදුරජාණන් වහන්සේ මේ සිහිය මේ භාවනා කරනකොට ඉඳගන්න ඉරියව්ව පැනෙව්වේ අනිත්‍යය බෑ කියන එකක් හින්දා නෙවෙයි. අනිත් ඉරියව් සමහර ඉරියව් ඉක්මනට වෙහෙසටපත් වෙනවා. දැන් හිතගෙන වගේ හිටියොත්, ඉඳගෙන සක්මන් කරමින් හිටියොත් ඒ ඉරියව්ව ඉක්මනට වෙහෙසටපත් වෙනවා. හිත විසිරෙන්න හිතයි, නිදාගෙන ඉරියව්ව ගත්තොත් තියෙන මෙද්දේට හිතයි. එතකොට මේ දෙකටම නැති විසිරීමටයි හැඟවීමටයි කියන දෙකටම නැතුව හොඳ අවදි බවක් ඇති කරගන්න ඌ ඉරියව්ව තමයි ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්ව. ඒ හින්දේ ඉඳගෙන ඉන්නේ ඉරියව්ව පනවන්නේ. එහෙම නැතුව අනෙක් ඉරියව් වලදී භවනා කරන්න බැරි හින්ද නෙමෙයි. බුදුජානනාති දේශනා කළේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාග්‍රතේ භාසිතේ සුන්නින් භාවේ සම්පජානකාරී හොති. ඇයි මේ හැම වෙලාවකම නෝනින් කරන්න පුළුවන්. නමුත් මේ ඉඳගෙන ඉන්න භාවනාවට කියනවා අපේ එකතැනක ඉඳගෙන ඉන්න භාවනාව අර කාරණා ටිකතර ටිකක් වෙනස්. එතකොට මේ ඉඳගෙන ඉන්න භාවනාවට කියනවා බොජ්ජංග භාවනාව කියලා. ඒ කියන්නේ බොජ්ජංග ධර්මිය වේගෙන් උපදින්න තියෙන ගතිය වැඩි මේ ඉඳගෙන භාවනා කරනකොට. එතකොට ඉඳගෙන භාවනා කරනකොට ඇති වෙන සමාධිය උපකාරය යට එදිනදා ජීවිතයේ කටයුතු ටිකේ අපහසුකම් දොර සිහියෙන් කරන්න. එදිනදා ජීවිතයේ කටයුතු කරනකොට අපහසුකම් දොරව සිහියෙන් කටයුතු කිරීම උපකාරය එකතනක ඉඳගෙන ඉන්නකොට භාවනා කරන්න. එතකොට දැන් අපි ඉගෙන ගන්න යන්නේ එකතනක ඉඳගෙන ඉන්නකොට භාවනා කරන හැටි. එතනදී අපි හැම කෙනෙක්ම මුලින්ම හුරු වෙන්න වෙනවා එතනදී ඉඳගන්න ඉරියව්වේ දිගන්න පරයන්ක බඳගෙන හෝ නැත්තම් වැඩි වෙලාවක් Tamanට එක විදිහට ඉන්න පුළුවන් විදිහකට කකුල් දෙක පාතක තිබුණට කමක් නැහැ. මේ විදිහට හිටියට කමක් නැහැ. හැබැයි භාවනා කරන වෙලාවට පුපු ඇත්තට හේතු වෙන්නේ නැතුව පුපු මේකේ කොන්ද ඍජුව තියාගන්න විදිහට භාවනා කරන්න ඕනේ. එතකොට මේ හිත සමාධිය නැති වෙලි දැන් නේ මම අපි කරන වෙලාවට. ඊට පස්සේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියනකොට පරිමුඛං කියලා කියන්නේ මොකද්ද කියලා අටුවා බංගුල ටීකාවන් වල මේ ත්‍රිපිටකයේම තියෙනවා. මම කිව්වේ විභංග ප්‍රකරණේ ඥාන විභංග කියලා කොටසක් තියෙනවා. ධ්‍යාන ලබා ගන්න කොහොමද? අරණ්‍යගතව රුක්කමූලගතව සුඤ්ඤාගාරගතව සීපති පරිලංකං ආභුජිත්ව උජුං කායන් පදිතාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා ධ්‍යාන ලබා ගන්න භාවනා කරන වටපිටාව කියලා. එතකොට අරණ්‍යගතව රුක්කමූලගතව සුඤ්ඤාගාරගතව කියන්නේ මොකද්ද කියන තැන ඉඳලා පැහැදිලි කරනවා. පැහැදිලි කරලා සතින් උපට්ඨපෙත්වා කියනකොට සිහිය පිහිටුවා ගන්න. සති උපට්ඨපෙත්වා සිය පිහිටුවා ගන්න කොහෙන්ද? පරිමුඛං කතං පරිමුඛං. පරිමුඛං කියන්නේ කෙසේද? මොකද්ද? කොහොමද? නාසිකග්ගේව මුඛ නිමිත්තේ. නාසය කෙළවර හෝ තොල් දෙක ළඟ පිටකෙම පෙන්නනවා. නාසිකග්ගේව මුඛ නිමිත්තේ අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා. මේ සිහිය අපේ හිතේ ඇති සිහිය කියන කම දැනෙන කම දැනුවත් කම තබා ගන්න මේ සති නිමිති නැත්තම් තොල් දෙක ගන්න හෝ නාසය ළඟ තබා ගන්න. ඒ දෙකක් පනවන්නේ පරිතනාමත්තේ මත කෙනෙකුට තොල් දෙක දිහා හිත තබා ගන්න තොල් දෙක හිතින් අරමුණු කරන්න පහසු කෙනෙකුට නාසය පහසු මේ තොල් දෙක හෝ නාසය කියන දෙකෙන් එකක් තම තමන්ට හුරු තැන හදා ගන්නට ඕනේ තමන් සිහිය තමන්ගේ සිහිය අරමුණු කරන්න ඕනේ සිහියෙන් මේ තොල් දෙක නැත්නම් නාසය ළඟ එතකොට නිතරම හිතට හසු වෙලා තියෙන්නේ තොල් දෙක හෝ නාසය. එතකොට කියනවා සති නිමිත්තේ චිත්තං උපනිබන්ධිත්වා කියලා. සති නිමිත්ත දැන් හිත බැඳගත්තා. සති නිමිත්තේ හිත බැඳගන්නවා ඉස්සරහින්. හිත තබා ගන්නවා සති නිමිත්තේ. දැන් ඒක ඔයගලන්ට කාට හරි තේරෙන්නේ නැත්නම් සති නිමිත්තේ හිත තබා ගන්නවා කියන එක මේ තොල් දෙක ඇඟිල්ල තිබ්බහම ඇඟිල්ල ස්පර්ශ වෙනවා කියන එක දැනෙනවනේ. ඒ දැනෙන තැනට හිත යොමු කළා හිත ඒ පිළිබඳ දැනුම් සහගතව තබාගෙනම ඇඟිල්ල අහකට ගන්න. අන්න එතකොට දැන් සති නිමිති හිත තියාගත්තා. දැන් ඒ හිත තොල් දෙක පැත්තට යොමු වෙලා තොල් දෙක ගැන දැනුම් සහිත බවකින්ම තියෙනවා බව තේරෙනවනේ. ඔන්න ඔකර තමයි සති නිමිති හිත තියාගෙන ඉන්නවා කියලා කියන්නේ. සතින් උපත්තට දැන් 100 පිටුවාගෙන තියෙනවා. එහෙම නැත්නම් නාසයේ කෙළවරට මෙහෙම ඇඟිල්ල තියනවා ඇඟිල්ල හැපෙන කතිය දැනෙනවා දැනෙනකොට ඊට හිත යොමු කරන්න ඒ නාසයට ඇඟිල්ල හැපෙන තැනට හිත යොමු කළා එතන දැනුම් සහිත බවකම හිත තියෙද්දි ඇඟිල්ල අහකට ගන්න එතකොට මේ ඔන්න ඔතනට කියනවා මොකද්ද සතින් උපත්ත පෙත්තවා කියලා තියරණේ දෙකිය පුළුවන්. බැරි වෙලා හරි මේ භවනා කරන්න හදනකොට උන්කත් අමාරු බැරි කෙනෙක් ඉන්නවද මට කියන්න. ඒ කියන්නේ එයා ඒක පාත පඩියට බැස්ස යුතුයි කියන එක. ඒක ප්‍රමාදයක් නෙමෙයි. ඒකද කරවලා බලන්න අපි ටිකක් උඩින් ගල ගන්න කියන අපේ ගමනයි. නමුත් අමාරු එකේ බෑ කියලා ඉන්නපා. මොකද කෝඩිය පන්තියේ ළමයි 10 පන්තියට බාර දුන්නොත් ඉක්මනට ඉගෙන ගන්න කියලා. ඉතින් අවුරුදු 10ක් ඉගෙන ගන්න ඕනේ නැයි. මොකට එක අවුරුද්දෙන් ඉවරයි පුළුවන්. එහෙම බැයිද? බෑ නේද? අපිට ඕනේ කම තිබුණේ බෑ. එහෙනම් 10 පන්තියේ සාමාන්‍ය පෙළ විභාගෙට ඉදිරිපත් කරුවාම මේ ළමයට ඒක කරන්න බෑ. හැබැයි අමතක කරන්න එපා. තව කාරණාවක්. එයාට බැරි එක බැරි වුණා විතරක් නෙවෙයි පුළුවන් එකත් අතහැරලා. කියන එක. ඒ නිසා අපි අමාරු බෑ සති මිනිත් එක තියාගන්න නමුත් මේක බෑ කිව්වොත් එක්කට ලැජ්ජයි එහෙමයි අපි ඔහොමනේ හිතන්නේ නමුත් අපි හිතන්නේ නැහැ ලෙඩු තමයි ඉස්පිරිතාලට යන්න ඕනේ හොඳයි ද යන්න ඕනේ ඉතින් භවනා කරන්න බැරි හින්දා අපහසු හින්දා තේරෙන්නේ නැති හින්දා දන්නේ නැති හින්දා මේවට එන්න ඕනේ ඉතින් තේරෙනවා නම් පුළුවන් නම් දන්නවා නම් එන්න ඕනේ ඉතින් කෙතරම් ධම්ම කරනවා අපි ඉතින් එහෙම එක ලැජ්ජාවට හිතන්නේ නැහැ. නමුත් අපි හිතන්නේ ඒක කිව්වොත් ලැජ්ජාවක් අරෙන්නේ කියලා. ඉතින් අපි අපහසුයෙන් ගැරුව සති නිමිත්තට පුළුවන් වගේ ඉඳ හදුවාම ඒක නැති වෙන විතරක් නෙමෙයි අපිට පුළුවන් මට්ටමක් තියෙනවා නම් ඒකත් අතහැරලා. ඒ හින්දා කවුරු හරි බැරි කෙනෙක් ඉන්නවා නම් ඒකද අපහසු නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න මම වෙනම ඒ අයව යාපතට එකගෙන ගිහිල්ලා සංකප්ප භාවනා කරද්දී එයාට වෙනම නැවත නැවත හරි මම කියලා දීලා මේ සති නිමිත්ත හුරු කරනවා ඈ හිතනවා කවුරුවත් මම එක කතා කරද්දී මේ Tamange භාවනා සම්බන්ධව තියෙන ප්‍රශ්න ගැටළු නැත්නම් මේ නොතේරෙන දේවල් කියන්න පැකිලෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කතා කළාමයි මට හඳුනගන්න පුළුවන් මෙයා ඉන්නේ මෙතනයි. මෙයා මේ තැන ඉඳලා ගත යුතුයි කියන කාරණාව තේරෙන්නේ ඔයගොල්ලෝ කතා කළාමයි. ඒක ඔයගොල්ලන්ගේම උත්තරම ලාභයක් වෙයි. මොකද අපි මේ වීඩියෝක් කරන්න හදනවත් නෙමෙයි. ඉතින් ඔයගොල්ලෝ මේ කියන විදිහටම හරියට කළොත් ඔයගොල්ලන්ට ඇත්තට විශේෂ ලාභයක් වෙයි මේ ඉදිරි කාලෙදී. මේ ටිකේදී මොකද මම ඉදිරියේදී ඔගලන්ට පටිච්චසමුප්පාදයේ ආදී ධර්මය පවා කියලා දෙන්න හිතාගෙන ඉන්නවා මුලින් කියලා දෙන්නේ නැහැ ටිකක් දවසක් ලැබුණාට පස්සේ බෝඩ් එකක් ගෙනල්ලා ඒක ඇඳලා ඒක සටහන් ගහලා ආවා දෙන්නම් හරි එතකොට දැන් සති නිමිත්තේ හිත තබා ගන්න එකට කියනවා ඔන්න සති නිමිත්තේ චිත්තං උපනිබන්ධිත්වා කියලා. නැත්නම් සත්‍යපච්චපටිපා හොති කියලා. එහෙම නැතිනම් පණිදාය පරිමුඛං සතිං උපට්ඨිත්වා කියලා කියනවා. හැම කමතහනක්ම ආනාපාන සතියට විතරක් නෙවෙයි. හැම කමතහනකටම මේ උපාය අවශ්‍යමයි. ඒකයි දැන් ඔය මොග්ගල්ලාන සූත්‍රයේදී ආනාපාන සතිය ගැන නෙමෙයි කියන්නේ. නමුත් ওই ටික කියනවා අරණ්‍ය ගතව, රුක්කමල ගතව, සුඤ්ඤාගාර ගතව, නිසීදිත බලන උතුම් කායම් පණදාය පරිමුඛං සතිං උපට්ඨිත්වා කියන ටික කියනවා. නේද? හැම කමතහනකටම එහෙමයි. එතකොට එයා එහෙම පරයන්ක බඳගෙන ඉඳගෙන පංච උපාදානස්කන්ධ ලෝකේ නීවරණ දුරු කරගන්න හැටි තමයි මේ සූත්‍රයෙන් පෙන්නන. නමුත් ඒක පෙන්නඳ කමතහනට සිය පිටුවාගෙන කියන ටික මුලින් කියනවා. ඒක ආනාපානසතිය විතරක් නෙමෙයි හැම එකකටම. එතකොට දැන් සති නිමිත්ත කියන කාරණාව තේරුනද පළවෙනි එකේදී? දැන් මේ සති නිමිත්තට හිත තබාගෙන සති නිමිත්තට හිත නැඹුරු කළා. හිත තියාගන්නවා. එතනදී අපි මම මුලින් පැහැදිලි කරන්නම් ආනාපාන සති කමතහන වඩන හැටි. මොකද මේ කමතහන් අතරින් වර්තමානයේ ඉඳ හිත හුරු කරන විතර්ක සංසිඳවන කමතහන් අතර කමතහන් වලට කියනවා සමත කමතහන කියලා. ඒ සමත කමතහන් අතරින් විතර්ක සංසිඳවන ප්‍රබලතම කමතහන තමයි ආනාපාන සති කමතහන. අනිත් කමතහන් 39ම එක පැත්තක්, ආනාපාන සති කමතහන එක පැත්තක්. ඇයි ඒ? ආනාපාන සති කමතහන විතරයි ආරම්භයේ පටන්ම විතර්ක සංසිඳවන කටයුතු කරන්නේ. අනිත් හැම කමතහනක්ම විතර්ක බලයෙන් විතර්ක සංසිඳවනවා. වතුරේ යන බෝට්ටුව රිටේ බලෙන් නවත්වනවා වගේ අපි විතර්ක සංසිඳුවන්නේ අපි කියමු මෛත්‍රිය නම් සීල සත්‍ය නිදුක් වේවා නිරෝගී සුවපතේ තව විතර්ක ටිකක් අරගෙනයි විතර්ක නවත්තන්නේ. නැත්තම් බුදු ගුණ නම් අසුබේ නම් මරණය නම් මොන හරි දෙයකට යහපත් දෙයකට මෙනෙහි කළොයි රළු විතර්ක නතර කරන්නේ. එතකොට ඒක විතර්ක සංසිද්ධීම ටිකක් ප්‍රමාදයි. නමුත් ආනාපාන සතිය ආරම්භයේ පටන්ම තව විතර්කයක් ගන්නෙ නැතුවම විතර්ක සංසිඳනවා. තේරුණාද වෙනස මොකක්ද? ආනාපාන සති කමතහනට තව කුසල කියලාවත් විතර්කයක් ගන්නෙ නැතුවම විතර්ක සංසිඳනවා. අනිත් හැම කමතහනක්ම විතර්ක බලයෙන්ම විතර්ක සංසිඳනවා. ඒ නිසා ආනාපාන සති කමතහනේ විතර්ක සංසිඳීමේ වේගය වැඩි. විතර්ක කියලා කිව්වෙ මොනවද? තව පැත්තෙන් අපේ භාෂාවෙන් කතා කළොත් මේ හිතේ හිතේ කතා කරන ගතිය, තනියම කතා කරන ගතියක් කියනෝනේ අපි නේද? එක තැනක කය තිබුණට හිත දශමයක්වත් එක තැනක නැතුව හිතේ හිතේ දුවන ගතිය, කතා කරන ගතිය තමයි මේ විතර්ක කියලා කියන්නේ. ඒ හිතේ හිතේ කතා කරන ගතිය නතර කරන්න තමයි මේ ආනාපාන සතිය. අපි අද දවසේදී සමත කමතහන, හිත සංසිඳන කමතහන ගැන විතරක් අපි කතා කරලා ටිකක් උත්සාහවත් වෙමු. හිත අපි දර්ශනා කරන එකත් හිත එකතු කරගමු. මොකද ඇත්තටම විදර්ශනා විතරක් කරන්නත් පුළුවන්. විදර්ශනා කිරීම නිසා හිත සමාධි වෙනවා. විදර්ශනා සමතය නැතුව විදර්ශනා භාවනාවම විතරක් කරන්න පුළුවන්. විදර්ශනාවම විතරක්ම කළත් හිත සමාධි කරන්න පුළුවන්. නමුත් ඒක පෙන්වන්නේ ධර්මයේ විදර්ශනාම කළ හිත සමාධි කරන එක හරියට ගඟක පීනනවා වගේ කියලා. සමත භාවනාව උදව් කරගෙන විදර්ශනා කරන එක, සමත භාවනාව උදව් කරන එක පෙන්වන්නේ හරියට නැවකින් බෝට්ටුවකින් ගඟෙන් එතර වෙනවා වගේ කියලා. පීනන එකද පහසු, පීනලා ඉතර වෙන එකද පහසු, බෝට්ටුවකින් හරි නැවකින් හරි ඉතර වෙන එකද පහසු? බෝට්ටුවකින් හරි නැවකින් හරි නේද? මොකද සමාධිය අඩු වුණාම මෙනෙහි කළාට මෙනෙහි කරන දෙ පේන්නේ හරියට එක තැන දුවනවා වගේ. අර එක්සයිස් කරන නැතිනුල දුනෝ වගේ තමයි එතකොට. ඒ කියන්නේ සත්පුද්ගල භාවය දුරු වෙන නාම රූප කියලා බැලුවට ගෙවෙන්නේ නැහැ, පුද්ගල භාවයමයි තියෙන්නේ. එතකොට එපා වෙනවා. නමුත් මේ සමතය වඩමින් සමතකම තහනක් වඩමින් විදර්ශනා කළොත් ඉක්මනට මේ කෙලෙස් ගෙවෙන බව පේනවා. ඒ නිසා සමත භාවනාව කියන එක ලෞකික දෙයක් හැටියට දකින්න එපා. සම්මා දිට්ඨිය ඉගෙනගෙන සමත භාවනාව කරන කෙනාගේ සමතේ විදර්ශනාවටයි නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයට යයි. ඒක ලෞකික සමාධියක් වෙන්නේ නැහැ. එයාට සමාහිත සමාධි වෙනකොටම කියපු දේ ඇත්ත පේනවා. ඒ නිසා එතකොට දැන් අපි සමතකම තහන වඩනකොට ඒකෙන් ආනාපාන සති කමතහන වඩමු. එකෙදි ආනාපාන සති කමතහන මං කියන නියම කමතහනේ ස්වභාවය කියනවා. ඒ කියන ක්‍රමය අපහසු කෙනෙක් හිටියොත් ඊට පස්සේ මට කියන්න. එයාට මම වෙනම ඒ කමතහනවල පැහැදිලි කරලා දෙන්නම්. සති නිමිත්ත පහසු කෙනා සති නිමිත්ත ගැන කිව්වා ඔක්කොටම තේරුණා කියලා කිව්වා. නොතේරිච්ච අය හිටියොත් ඔන්න ඒකට මම හම්බෙන්න වෙනවා. දැන් ආනාපාන සතිය ගැන මම කියනවා. දැන් මේ සති නිමිත්තට හිත තබාගෙන නාසය හෝ තොල් දෙක පැත්තට හිත යොමු කළා. නාසය හෝ තොල් දෙකට හිත නැඹුරු කළා. නාසය තොල් දෙක ගැන දැනුම් සහිත බවකින්ම ඉන්නවා. මෙන්න මෙහෙම ඉඳගෙන සිහියෙන්ම ආස්වාස කරනවා, සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. සෝ සතෝ ආස්සසති සතෝ පස්සසති. සිහියෙන් ආස්වාස කරනවා, සිහියෙන් ප්‍රස්වාස කරනවා කියලා කියන එකෙන් තේරුම තමයි මොකද්ද? දැන් ආස්වාස ප්‍රස්වාසයේ නුවණින් තමයි එයා අත්විඳින්නේ. ආස්වාස වාක්‍ය අනුව යන්නේත් නැහැ, ප්‍රස්වාස වාක්‍ය අනුව යන්නේත් නැහැ, ආස්වාස ප්‍රස්වාසයේ වාක්‍ය අනුව යන්නේත් නැහැ. තොල් දෙක ළඟ හෝ නාසය ළඟ හිත තබාගෙන දැනුම් සාහිත්‍යෙ ඉඳගෙන ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා. කිසිම වෙලාවක ආස්වාස වාක්‍ය අනුව ප්‍රස්වාස වාක්‍ය අනුව හිත අරගෙන යන්නේ නැහැ. දැන් ඔකට පෙන්වන්නේ උපමාවක්. කකුල් දෙක නැති පිළෙක් ඉන්නවා. එතන එක මිනිස්සේ උන්චිල්ලාවක් පදින්න. එතකොට මේ පිලාව පාස් කරගෙන උන්චිල්ලාව මෙහාටත් යනවා, මෙහාටත් යනවා. පිලා මේ උන්චිල්ලාවේ එහාට යන්නෙත් නැහැ, මෙහාට යන්නෙත් නැහැ. යන්න බෑ, එයා එතනමයි ඉන්නේ. හැබැයි එහාට ගිය හැම වාරයක්ම මෙයා හරහයි ගියේ මෙයා දන්නවා. මේ පැත්තට එන හැම වාරයක්ම මෙයා හරහයි ගියේ මෙයා දන්නවා. එතකොට පිලා කොහාටවත් නැතු ඉන්න තැනම ඉඳගෙන මේ උන්චිල්ලාව පදින කෙනා උන්චිල්ලාව එහාට ගිය බව දන්නවා, මෙහාට ගිය බව දන්නවා, ළඟට ගිහිල්ලා බව දන්නවා, දුරට ගිහිල්ලා බව දන්නවා. එහාට මෙහාට යන්නේ නැතුව එක තැනක ඉන්න පිලා වගේ සත නිමිත්ත තුලමයි හිත තියාගෙන ඉන්නේ. එහෙම ඉන්නකොට ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව උන්චිල්ලාව එහාට මෙහාට ගියා වගේ ආස්වාස ප්‍රස්වාසය දන්නව සති නිමිත තුලම ඉඳගෙන. කිසිම වෙලාවක හුස්ම පහරත් එක්ක මෙහෙම කළොත් හුස්ම පහරත් එක්ක හිත අරගෙන යන්න එපා. එහෙම වුණොත් ඕගලන්ට අපහසු වෙයි. හිතලා හුස්ම ආස්වාස ප්‍රස්වාස කරන්න එපා. හිතලා ආස්වාස ප්‍රස්වාස කරන හැම වෙලාවකම සති නිමිත අපහැරලයි කරන්නේ. ඒ වෙලාවට ප්‍රධාන ලක්ෂණයක් තමයි ඕගලන්ට ඔළුව එක්කම හැදෙයි, ඔළුව තද වෙයි, මේ මේ මේවා හිරි වැටෙනවා වගේ දැනෙයි, මේ මූණ නිකන් මොකද එල්ලෙනවා වගේ දැනෙයි, ওই වගේ එක 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 ගති කය වෙනස්කම් ඕගලන්ට දැනෙයි. කමතහන වැඩි වීම වෙනුවට කයේ යම් යම් ධර්මතා ඕගලන්ට ප්‍රකට වෙයි. ඒ ප්‍රකට වෙන හැම වෙලාවකම ඕගලෝ කමතහනට හිත තියලා තියෙන ක්‍රමය වැරදි. ඒ නිසා කිසිම වෙලාවකදී ආනාපාන සති කමඨාන වඩද්දී එන්නෙන්න නීවරණ දුරු වෙන දුරු වෙන මේ කය සැහැල්ලු වෙන්න ඕන මිසක කය වෙනත් වෙනස්කම් දැනුණක් ඒකට අනුගත නොවේ. එතකොට තව පැත්තකින් පෙන්වන්නේ දොරටු දක්ෂ වික්ත පඬිත දොරටු පාලෙක් ඉන්නවා නම් දැන් දොරටු පාල කෙනා දොරටුව ගාවට එමින් පවතින මිනිස්යන්ව පරීක්ෂා කරනවද කියලා? දොරටුවෙන් පහුවෙලා යන මිනිස්සුන්ව පරීක්ෂා කරනවද? නැහැ. එන්නේ යන මිනිස්සුන්ව පරීක්ෂා කරන්නේ කොහොමද? දොරටුව ළඟ ඉඳගෙන දොරටුව ළඟදී විතරමයි නේ. දුවල ගිහිල්ලා පරීක්ෂා කරන්න ගියොත් පහුවෙච්ච මිනිස්සුව හරිද? න්යාගේ වැඩේ කරනවද? එහෙනම් නාපු මිනිස්සු දුරදීම එන්නත් ඉස්සෙල්ලාම ගිහිල්ලා පරීක්ෂා කරුවොත් දොරවල්ලා එතන ඉඳගෙන ඒ වගේ අස්වාස ප්‍රස්වාසයේ සති නිමිත්ත හිත තියාගන්න දොරටු පාලයා ඉන්නවා වගේ නූපන්න කෙනා වගේ අස්වාසයේ පරීක්ෂා අනු යන්නේත් නැහැ. පහුවෙච්ච කෙනා වගේ ප්‍රස්වාසයේ අනු යන්නේත් නැහැ. නමුත් අස්වාසිය ප්‍රස්වාසය කියන මේ දෙකම මෙයා දන්නවා මේ සති නිමිත්ත තුලම ඉඳලා. සිහියම අස්වාස කරනවා සිහියම ප්‍රස්වාස කරනවා සති නිමිත්ත තුල ඉඳගෙන කිසිම වෙලාවක උත්සාහයකින් තොරව. තේරෙනවද කියද? ඒ විදිහටයි ආනාපාන සති කමතහන වඩන්න ඕනේ. තව තියෙනවා ආනාපාන සති 18 උපක්্লেෂ කියලා ආනාපාන සතිය නොවැඩෙන්න කරුණු 18ක් තියෙනවා. ඉතින් ඔන්න ඔය කාරණා නිසායි මේ කමතහන අපිට වැඩෙන්නේ නැතුව ඒ කමතහන නිසා ඇතිවෙන එක එක ගති ඇති වෙන්නේ. ඒකේ ප්‍රධානම ලක්ෂණ ටික තමයි ඔය කෙනෙක් සති නිමිත්තම විතරක් හිටියොත් ඒ ආනාපාන සති කමතහන වැඩෙන්නේ. කෙනෙක් අස්වාසී විතරක් හිටියොත් ඒ කමතහන වැඩෙන්නේ නැහැ. එක්කෙනෙක් ප්‍රස්වාසී විතරක් හිටියොත් ඒ කමතහන වැඩෙන්නේ නැහැ. අස්වාසී ප්‍රස්වාසී විතරක් හිටියොත් ඒ කමතහන වැඩෙන්නේ නැහැ. සති නිමිත්තයි අස්වාසී විතරක් හිටියොත් ඒත් වැඩෙන්නේ නැහැ. සති නිමිත්තයි ප්‍රස්වාසී විතරක් හිටියොත් ඒත් වැඩෙන්නේ නැහැ කියලා මෙහෙම ගති ගොඩාක් තියෙනවා. පටිසම්භිදාමග්ගිය ආනාපාන සති කතාවලින් සරිත් මහරහතන් වහන්සේ සම්බන්ධව පැහැදිලි කරලා දේශනා කරනවා. එතකොට ඕගලන්ට මේ ධර්මතා තුනම ප්‍රකට වෙන්න ඕනේ. සති නිමිත්තක් දන්නවා, අස්වාසයක් දන්නවා, ප්‍රස්වාසයක් දන්නවා. කාරණා තුනම එකට අරගෙන. කාරණා තුන තුන් විදිහකට සිත්වැය වෙලා තමයි වෙලා තියෙන්නේ. නමුත් හිතේ වේගවත්කම නිසා අපිට තේරෙන්නේ සිහිය තුල ඉඳගෙනම අස්වාස ප්‍රස්වාස වෙනවා, අස්වාස ප්‍රස්වාස වෙනින්න සිහියෙන් ඉන්නවා කියන ගතියයි අපිට තේරෙන්නේ. එතකොට සති නිමිත්ත තුල ඉඳගෙනම සිහියෙන්ම අස්වාස ප්‍රස්වාස කොට යුතු. එහෙම කරනකොට බැරි වෙලා හරි දැන් චිත්තම් පග්ගන්හති පදහති හිත දැඩි කරගන්න ඕනේ. කිසිම විතර්කයකට යන්න දෙන්නේ නැහැ කියලා හිත දැඩි කරලා හොඳ අවදි බවකින් හොඳ වමනාවේ ඔන්න අර තුන් ආකාර දීර්ය අවශ්‍යයි. ආරම්භ ධාතු, නෙක්ක පරක්කම ධාතු, නෙක්කම ධාතු. විනාඩි 5ක් නම් ඉන්නේ. ආරම්භ වෙනකොට යම් කිසි අවදි බවක් මනසේ තිබුණා නම් හොඳ වමනාවක්. ඒ විද්‍යෙතම කමතහන තුල ඒ අවදි භවයේ හොඳ වමනාවේ පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. අවසන් වෙනකොට නැගිටිනකොට ඒ විදිහටම අවසන් වෙන්න ඕන. එතකොට ඒ වගේ හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හොඳ අවදි භවකින් උත්සාහයකින් සති නිමිත්තට හිත තියාගෙන සිහියෙන්ම අස්වාස වෙන බව, සිහියෙන්ම ප්‍රස්වාස වෙන බව දන්නවා. ඉතින් එහෙම හිටියත් ඉන්ද්‍රිය දක්ෂතාවයේ මදි නිසා, නොවැඩුණු ඉන්ද්‍රිය නිසා යම් වෙලාවකදී වෙන විතර්කයකට හිත ගියොත් ගිය දේවල් හිත හිතා මෙනෙහි කර කරවත් ඉන්නපා කිතින කිතිම ක්‍රමේ තමයි ආපහු මතක් කරලා සතෙනෙකට එන්නේ. ඒවේ හරි දර්ගයක් හදන්න යන්නපා. විදර්ශනා කරන්නවත් යන්නේ නැහැ. මේ වෙලාවේදී විදර්ශනා කරන්නවත් යන්නේ නැහැ. විදර්ශනා කරන්න ගියොත් මේ සමතේ වැඩෙන්නේ නැහැ. ඒ නිසා එක අහකට ගියා කියලා තේරුනොත් වහම කරන්න මොකද සති නිමිත්තට ගන්නවා ඉස්සල්ලට වැඩි උද්‍යෝගමත් තමයි ඇති කරන්නේ. කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හොඳ වුමනාවේ පැයක් භවනා කරන් දෙපා. පැය භාගයක් භවනා කරන් දෙපා. අවදියෙන් ඉන්න පුළුවන් කොච්චරද හොඳ අවදියෙන් ඉන්නවා කියන තැනකින් පටන් ගන්න. ඊට පස්සේ ඉබේම යන්න දෙන්න එපා. අමාරු වෙනන් ඔය ඉඳගන්න ඉරියව්වෙම ආනාපාන සති අතහැරිය මොහොතක් නිකන් හිටියා. ඉඳලා ආපහු හොඳ අවදි භවකින් වමනාවෙම සති නිමිත්තට හිත කියලා ඉන්න විනාඩියක් වෙන්න පුළුවන්. ඒ විනාඩිය ඉන්න හරියට. ඊට පස්සේ බැයි නම් අපහසු වෙන නිකන් ඔය ඉන්නේ ඉරියව්වෙම ඉන්නවා ආනාපාන සතිය අතහැරලා සති නිමිති ඉති තියාගෙන ඔහි එකේ දේව එක එක විදිහට මේ සිටුවිලි પરම්පරාවල යමින් භවනා කරනවා කියන ඉරියව්ව පෙන්වමින් ඉඳපා. සේරුවා. එහෙම ඉන්නවට වඩා පැයක් ඉන්නවට වඩා එක විනාඩියක් ඉඳ ආරම්භයේ පැවැත්මයි අවසානයේයි හොඳටම දන්නා කම. තේරුම් ගියද? තමන්ට මොන විදිහකට හරි ඒක අපහසු වෙනනම් තේරෙන්නේ නැත්තම් මට ඇවිල්ලා මට කියන්න ඒක වෙනමම මම ඒක ඊට පස්සේ සත නිමිත්ත ගන්න ඕනේ ඇති ඒ ක්‍රමෙන් එයාට ආනාපාන සතිය බැින්නම් පුළුවන් ක්‍රමයේ ඊගාවට කරන්න ඕනේ කියන එක මොකද කියලා ඊගාව අවස්ථාවට ගිහිල්ලා මම එයාට අල්ලා දෙන්න. නමුත් කරන්න පුළුවන් මේ ටිකේදී බොරු කරන්න. බොරු කරන්න එපා කියන්නේ බොරුවට ඉඩ දෙන්න එපා. ඕගොල්ලෝ හිතලා කරනවා නෙමෙයි අපේ හිත උරුමලා තියෙන හැම. ඒකයි මේක කෙනෙක් පුද්ගලෙ නෙමෙයි හේතුඵල ධර්ම. නමුත් ඒ වැරද්දට ඉඩ දෙන්න එපා. බොරුවට ඉඩ දෙන්න එපා. ඒ හින්දා පැයක් පැය භාගයක් භවනා කරන්න කියලා කිව්වොත් නෙමෙයට අමාරු. එහෙම වුන්නේ නැහැ. මට පුළුවන් වෙලාව කොච්චර වෙලාවක්ද හොඳ අවදි භවකින් හිටියේ ඉන්න පුළුවන් මේ වෙලාවේ ඉන්න. දැරි වෙලා හරි අතහැරලා ගියොත් තමන්ට මතකයිද මම කොතන මොන වගේ කාලයක් එනකන් සීයෙන් හිටියද කියලා? ඒ විදිහටම ආපහු සීයේ පටන් ගන්නවා. තේරුණනේ? මෙන්න මේ විදිහට ආනාපාන සති භාවනාව කරන්න අපි තවෙනි අධීරේ ටිකක් හුරු කරමු. ඊට පස්සේ ආනාපාන සති භාවනාවෙන් නැගිට්ටට පස්සේ වැඩ කටයුතු කරන්න යනකොට අස්වාස ප්‍රස්වාසයේ දැනුමට හිත යවන්නේ නැහැ ඕනේ නැහැ. නමුත් අර කෙල් දෙක ගාව හිත තබාගෙනම යන්නෙද්ද හුරු වෙනවා. සති නිමිත්ත හිත තියාගෙනම යන්නෙද්ද හුරු වෙනද ආනාපාන සතියට තබපු සති නිමිත්තෙන්ම වැඩ කටයුතු කරන්න හුරු වෙනද එතකොටත් අර සති සම්පජ්ජේ සති සම්පජ්ජන්නේ නිර්මාණය වෙනවා. සති සම්පජ්ජන්නේ ඉදිරියට. එතකොටත් වර්තමානයේක තමයි ඔගොල්ලෝ ඉන්නේ. කියන කරන හැම දෙයකම සති නිමිත්ත තියාගෙන කියන්න කරන්න පුළුවන් නම් ආයෙත් වර්තමානයේ ඉන්නේ. ඉබේමයි નિરાයාසයෙන් තොරව අර ධර්මතා පහේම ඒ සත්‍ය සම්පජන්නේ ඉන්නකොට ඒක පාත ටික තියෙනවා. ඉන්න බෑ කියන්නේ පාත ටික අඩුයි. එතකොට පාතින් ගන්න හදන්න ඕනේ. ඒ නිසා එක තැනක ඉඳගෙන භාවනා කරනකොට සති නිමිත්ත තියාගෙන සිද්ධියෙන් වත්පතර අස්වාදයට ඉන්නවා. හිත අහකට ගියොත් ආයෙත් මතක් කරලා ගන්නවා. ආයි මතක් කරලා ගන්නවා කියන්නේ නිකන් නෙමෙයි ඉස්සෙල්ලටත් වඩා ආරම්භ ධාතු, නෙක්ඛම ධාතු, පරක්කම ධාතු කියන වීර්යය තියෙනවා. ඒකෙදි හිතට දෙන්නේ නැහැ මෙච්චර වෙලාවක් ඉන්න ඕනේ කියලා බරක් දෙන්නේ නැහැ හිතට. මෙහෙසක් දෙන්න එපා. චුට්ට පුළුවන් වෙලාවක් විතරයි ඉන්න ඕනේ. කියන තැනක සැහැල්ලුව ගන්න. එතකොට ඕගොල්ලෝ අවුරුදු 25ක් 30ක් ඕගොල්ලෝ සිල් රැකගෙන කියලා කිව්වොත් ඕගොල්ලන්ට බය කියයි. අද දවසේ විතරක් සිල්වත් වෙන්නකො. ඒකයි. ඊට පස්සේ හෙට කියනකොට කතාවක් ඕනේ නැහැ. අද දවසේ විතරක් සිල් රැකගෙන. එච්චරයි වෙන්නේ. හැමදාම අද දවසේ විතරක් සිල් රැකගන්නේ. ඕගොල්ලන්ට අවුරුදු 25ක් සිල් රැකගන්න කිව්වොත් අයියෝ මට එච්චර සිල් රැකගන්න බෑ අප්පා කියලා. නමුත් දවසක් සිල් රැකගන්න පුළුවන් නේද? ඒ හින්දා අද උදේ අද දවසේ විතරක් සිල්වත් වෙන්නකො. ඒක. එතකොට එහෙම කළාම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ කය ගැන භවනා කරන්න එපා. පුළුවන් වෙලාවක් සිහියෙන් ඉන්නකො. ඈ පුළුවන් වෙලාවක් ටිකක් වෙලා සිහියෙන් ඉන්න පුළුවන් නේද? අමාරු නැහැ. ඒ විදිහට කරන්න දැන් තුනයි වෙලාව. එකේ ඉඳන්ම ඉඳගෙන හිටපු හින්දා පොඩ්ඩක් එළියට ගිහිල්ලා මේකේ කරගෙන සති නිමිත්තෙන්ම යන්න පුළුවන් තරම් පොඩ්ඩක් ඇවිදලා ඉවර වෙලා දිගම්පස ටිකක් වළඳලා ආපහු ඇවිල්ලා ආනාපාන සති භාවනාව කරන්න. සති නිමිත්තේ හෝ ආනාපාන සතිය කරන්න අපහසුකේ අමාරුකමක් තිබුණා. ඒ අය ගිලම්පස වළඳලා අර ශාලාවට එන්න බව හම්බ වෙන්න අනිත් කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා හම්බ වෙන්න මෙතනදී වෙන පෞද්ගලික කරුණු මොකුත් මගෙන් අහන්න එපා. ඒවට වෙනම දවසක වෙනම කාලයක් දෙනවා. මේ කමතහනේ නොතෙරන කම විතරමමයි ඇති යුත්තේ. මොකද අපි දැන් භවනා කරන්න ඕනේ නිසා. ඒ නිසා කමතහන තේරෙනවන බොරුවට බව හම් වෙන්න ඕනේ නැහැ. ඒකේ ප්‍රයෝජනය ගන්න ඕගොල්ලෝ භවනා කරන්න. ඒක මට පහසුවක්. එහෙම ඇත්තටම පහසුයි නම් සති නිමිත්ත තේරෙන්නේ නැතිනම් ආනාපාන සතියේ භාවනාව කරන්න තේරෙන්නේ නැහැ දැයි නම් විතරක් ඒ අය ගුණපස්සෙන් පස්සේ මාභාම් වෙන අනිකත්වයක පරිදිල්ල ඕ පුළුවන් පරිසරයක ඉඳගෙන සති නිමිත්තෙන්ම භාවනා හිත තබාගෙන ජීවිතේට භාවනා කරන්න ඒ කමතහන ගැන කතා කරන්න තව එකට ඉක්කුටි වෙන තියෙන දේවල් ගැන කතා කරන්න මම ආපහු එන්නේ.